ඉතින් ආයුබෝවන් කියලා ටෙක් කතා 78 වෙනි වැඩසටහන හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද පොඩි වෙනසක් තියෙනවා, සංගීතෙත් නැහැ, කට්ටියත් නැහැ. අද මේ ගණනුත් වරදින 77 කියලා ඉලක්කමුණුත් දාගත්තා. ඇත්තටම මේ අද වෙන්න ඕනේ නම් 68 මේ ඉලක්කමුණුත් වරදින, ඔක්කොම වරදිනවා. මේ අපේ කට්ටිය අද ඉන්නේ පොළුනේ. ඉතින් අවුරුද්ද අවුරුද්ද පොල්ලක් තියන්න බැරි ඉඳන් මං හරි තනියෙන් කරනවා කියලා ඔන්න පටන් ගත්තා. සිද්ධු දාන්නත් දෙන්නේ මොකද සිද්ධා කම්පියුටරේ දාන්නත් මොනසේක් නැහැ. ඒක නිසා අද මුලින්ම බැලුවා මේ චැට්රූම් එකගේ තියෙන ප්‍රශ්නයක් කතා කරන්න. චැට්රූම් එකට අද ප්‍රශ්න අහන්න පුළුවන්. මම ඉන්නේ පිළින තම මගේ නම හිටන්නේ, තාම කාලත් නැහැ. කෑම අරගෙන උස්සගෙන එනවා කියලා තියෙනවා. ඉතින් කොහොම හරි දැන් සිකුරාදට මාරු කරපින්න කට්ටියත් අඩුයි. අද අඩුයි කොටින් ගොඩක් මඩුත් නැහැ. වෙන දැන් ඉතින් 75ක් විතර වගේ තමයි අද ඇවිල්ලා ඉන්නේ. අපේ පැත්තෙන් 90ක්ම නැහැ. 10 තමයි මම ඇවිල්ලා ඉන්නේ. ඉතුරු ටිකම නැහැ. මොකද 75ක් විතර කවදාවත් බුද්ධික ඉතුරු පහතිල් ඉතුරු 10 මම. ඉතින් ගණනුත් බෑ, හැම බැරි ගණන් ගන්න වැරදිත් එක්ක. අද මම කර ඉලක්කම් කර ප්‍රශ්නකුත් තියෙනවා. චැට් එක කට්ටියට ඇහෙනවනම් පොඩ්ඩක් කියන්න, මොකද චෙක් කරගන්න විදිහකුත් නැහැ ඇහෙනව නැද්ද කියලා. ඒ අතරේ චැට් එකේ අලුත් කට්ටියත් ඉන්නවද දැකපු නැති අය? පරණ කට්ටියත් ඇවිල්ලා ඉන්න අපේ චතුර W එහෙම. ඉතින් දැන් තියෙන කට්ටියට චැට් එකේ කට්ටියට ප්‍රශ්න අහන්න දෙනවා තිල් නෙනකම්. මොකද තිල්ට තමයි මේ ප්‍රශ්න කියවන වැඩේ බාර දෙලා තියෙන්නේ. මම ওই වැඩේට කම්මැලි. මොකද අර ඉස්කෝලේ ගින තියෙන අකුරු කිය කරන්න බෑ. ඒක නිසා තිල්න කැමරගෙන එනකන් මම පටන් ගත්තා. ඉතින් කොහොම හරි මේ දවස්වල ඉතින් එක එක වැඩ කටයුතු රාජකාලින්ද චැට් ගොඩක් වෙලාට ටෙක් කතා ගෲප් එකේ මේ ප්‍රශ්නයක්වත් කියව ගන්න වෙලාවක් හම්බු වෙන්නේ නැහැ. ඉතින් කොහොම හරි අමාරුයෙන් අමාරුයෙන් හරි ඇදගෙන යන තමයි දැන් බැලුවේ අද. මොකද දැන් හැමදාම අපි ටෙක් කතා කරනවා කියලා අරෝමය කරලා අන්තිමට එක්කෙනෙක් දෙන්නෙක් නැතිව තියෙන කට්ටියම කම්මැලිලා නවත්තන ඉදිරියේදී එහෙම නොකර ඉන්න හැමදාම, ඒ කියන්නේ හැමදාම කියලා ගොඩ සිකුරාද හැමදාම රෑ 9 ඉඳන් කොහොම හරි තනියෙන් හරි ටෙක් කතා කරන්න කියලා තමයි බැලුවේ. ඉතින් මතක නැතු කොහොම හරි සින්දු කුද්ධයන්තන් දාලා තිබ්බා. දැන් නම් ඔන්න සින්දු ඕෆ් කරා. කට්ටිය චැට් රූම් එකේ කට්ටිය කෑ ගන්නවා මේ සින්දු එපා කියලා. ඒ මැදට හම් වෙනවලු එක එක ප්‍රශ්න තියෙනවාද? ඉතින් ප්‍රශ්න ටික පොඩ්ඩක් හොයලා බලන්න එනවා මොනවද මොනවද කියලා. එතකන් චැට් එකේ කට්ටිය පොඩ්ඩක් ප්‍රශ්න අහුවා නම් ඒවට උත්තර දෙන්න තිබ්බා ලේසියෙන්. දැන් තමයි කට්ටිය එනවා කියලා කියන. අපේ කට්ටියට කෝල් එකක් එන එකට සත්තුවත් රිලීස් කළා වගේ එක. අපේ දිල්ෂාන් පළවෙනි ප්‍රශ්නය අහනවා Nokia X6 එකට සිංහල දාන්නේ කොහොමද කියලා. Nokia ඇත්තටම මේ ඔය සිංහල සිම්බියන් වර්ෂන්ස් වලට දාන හැටි අපේ ලියලා තිබ්බා මේ සදීප බ්ලොග් එකක්. ඇත්තටම අර වෙලා තියෙන Nokia වල අර සිංහල රෙන්ඩරින් 100% හරියට සහය දක්වන්නේ නැහැ. ඉතින් ඒක නිසා පොඩ්ඩක් අර ෆොන්ට් එකක් කොපි කරලා තමයි කරන්න යන්නේ. දැන් X6 එකෙත් තියෙන සිම්බියන් අර X6 මේ සිම්බියන් 60 කියන වර්ෂන්, සීරීස් 60 කියන වර්ෂන් එක. ඉතින් එතකොට අර සදීපගේ බ්ලොග් එකේ තියෙන කොහොමද මේ 5800 එකට සිංගල් දාන්නේ කියලා. ඒ ක්‍රමයටම X මේ 6 එකට සිංගල් දාගන්න පුළුවන්. ඕ දැන් අපි chat එකේ අපේ මේ දැම්මා මේ link එක. ඒකෙන් පුළුවන් අපි post එක දාන ලාටත් link එක මොකද්ද කියලා දාන්න. මම හිතන්නේ tech කතාවේ වැඩියෙන්ම ගොඩක් කතා කරලා තියෙන්නේ ඔය සිංගල් කොහොමද මොබයිල් වලට දාන්නේ කියලා. හැබැයි ඉතින් තව ලේසි ක්‍රමයක් තියෙන ගොඩක් අයට මේ දැන් තමන්ගේ ෆෝන් එකේ සිංගල් නැත්තම් අර Opera Mini කියලා බ්‍රවුසර් එකක් තියෙනනේ. Opera Mini බ්‍රවුසර් එක ඩවුන්ලෝඩ් කරලා ඇත්තටම සිංගල් ෆොන්ට් එකේ කිසි දෙයක් දාන්න අවශ්‍යත් නැහැ. ඒකේ අර URL එක අපි ටයිප් කරන දෙන about config කියලා ටයිප් කරාට පස්සේ ඒකේ එනවා settings එකක්. ඒකේ පුළුවන් අර advanced text rendering enable කරාම ඒගොල්ලෝ ඇත්තටම කරන්නේ එතකොට සිංගල් ෆොන්ට් එක මේ ෆෝන් එකේ ඉන්ස්ටෝල් වෙනවට වඩා ඒගොල්ලන්ගේ සර්වර් එකෙන් ඒගොල්ලෝ මේ ෆොන්ට් එක බලලා ඒක හදලා ඉමේජ් එකක් හැටියට ෆෝන් එකට එවනවා. එතකොට සිංහල ඒත් අර හරියට අකුරු පේන්නේ නැහැ. නමුත් අර කොම්බු හෙට මෙහෙට වෙනවා. ඒ උනාට කියව ගන්න පුළුවන් හැටි තත්ත්වෙට ලේසියෙන් බලා ගන්න පුළුවන් Opera Mini වගේ දාගත්තොත්. නැත්තම් ලේසියෙන් වැඩේ ඊළඟ වැඩේ තමයි සිංහල ෆොන්ට් එකක් දාගන්න එක. හැබැයි එතකොට අර ගොඩක් ඇප්ලිකේෂන් වල වුණත් වැඩ ගන්න. ඉතින් ඔපෙරා මිනි දැම්මොත් වෙබ් බ්‍රවුස් කරන්නේ විතරයි සිංහලෙන් පේන්නේ. ෆෝන් ඊමේල් එකක් එහෙම આવොත් හරියට මේ පේන්නේ නැහැ. ඉතින් හරියට පේන්නේ නැහැ කියන්නේ කොටු කොටු ටිකක් තමයි පේන්නේ. ඉතින් හැබැයි අර සොෆ්ට් ලොජික් එකෙන් එහෙම ගත්ත ගොඩක් ෆෝන් වලට හැබැයි සිම්බියන් සීරීස් එක ඇරෙන්න ඔය පොඩි තියෙන ෆෝන්ස් වලට මේ සිංහල ඩිෆෝල්ට් මා තියෙන ඒවා නම් කිසිම ඇලපිලි පබ්ලි ගැටලුවක් නැතුව වැඩත් කරනවා. එහෙම නැත්තම් ට SMS කරලා සිංහල යවන්නත් පුළුවන්. ඊට පස්සේ අපේ චැට් එකේ එක්කෙනෙක් අහනවා කොහොමද මේ ස්ටීරියෝ බ්‍රෝඩ්කාස්ට් කරන්නේ කියලා. ස්ටීරියෝ බ්‍රෝඩ්කාස්ට් කරන්නේ කියන්නේ ඇත්තටම ස්ටීරියෝ කියන්නේ මොකද්ද කියලා මම හිතන්නේ අපි කලිනුත් කතා කරලා තිබ්බා. FM ස්ටීරියෝ කියලා ලයිට් ටැක් එකෙන්පත් වෙන්නේ කට්ටිය දැකලා ඇති රේඩියෝ වල ස්ටීරියෝ කියලා. ඉතින් මෙහෙම කොහොමද අහනවා බ්‍රෝඩ්කාස්ට් කරන්නේ ඇත්තටම මොකද FM වල තියෙන එකක් තමයි මේ චැන සිග්නල් එක එන්නේ අර ඩිකෝඩ එක දක්වා FM ඒ කියන්නේ ස්ටීරියෝ ඩිකෝඩ එක දක්වා එනකම් මොනෝ එක එක ලයින් එකක්. ඒ මොනෝ ලයින් එකට ඇත්තටම මේ ස්පීකර් එකක් කියලා එමුණා සවුන්ඩ් ඇම්ප්ලිෆයර් එකක් එමුණා මොනෝ සද්දයක් එනවා. නමුත් ඩිකෝඩර් එකට මේක කරාට පස්සේ ඩිකෝඩර් එකෙන් මේක ස්ටීරියෝ ඩිකෝඩ් කරනවා. FM කියලා කියන්නේ අර ෆ්‍රීකවෙන්සි මොඩියුලේෂන් කියලා මේ බ්‍රෝඩ්කාස්ට් කරන එක තමයි FM කියලා කෙටියෙන් කියන්නේ. මේකේ ඇත්තටම කරන්නේ අර වම සහ දකුණ කියන channels දෙක amplitude modulation කියන්නේ aim modulation එකකින් modulate කරලා එවනවා වම සහ දකුණ අතර වෙනස එකක්. එක frequency මට මතක විදියට 32k වගේ වෙනස මේකකින්. ඉතින් එතකොට වෙන්නේ decoder එකෙන් මේක identify කරගෙන මේකින් වම සහ දකුණට වෙන් කරන එක තමයි. ඉතින් සරලව කිව්වා මම හිතන්නේ ලොකු විස්තරයක් කොත් මේකේ calculation වෙන ඉදිය තියෙනවා, frequency එක හැදෙන හැටි තියෙනවා. ඒවැ විස්තරයක් තියෙන එකට අපි දාන්න සරලව කිව්වොත් වෙන්නේ වම සහ දකුණ කියන channels දෙක වෙන වෙනම decode කරලා ඒ වෙන එක තමයි කරන්නේ. ඒ උනට අර මොනෝ විදිහට උනත් මේ දෙක අහන්න පුළුවන් වෙන්න backward compatible වෙන්න තමයි එවන්නේ. ඉතින් එහෙම ඉන්න අතරේ chat room එකෙත් අද ප්‍රශ්න ටිකක් අඩු වෙනින්දා කම්මැලිත් වෙනින්දා ප්‍රශ්නෙකට යමු නේද. එකෙනෙක් කියලා දින යන්න Nokia N73 මොබයිල් එකක් පාවිච්චි කරනවා කියලා. එයා අහනවා ඒකේ OS එක වෙනස් කරන්න පුළන්ද කියලා. ඇත්තටම N73 කියන ෆෝන් එකෙත් එන්නේ Symbian version එකක් තමයි. නමුත් අර Tamanටම ටක් ගාලා off the shelf එක කියන්නේ නිකන් ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරලා OS එකක් ඉන්ස්ටෝල් කරගන්න නම් බැහැ. නමුත් දැන් Symbian version එකක් වගේ තවත් මොකක් හරි custom mobile OS එකක් සමහරලාට හදලා ගන්න බැරි වෙන්නේ නැහැ. ඒ උනාට ඉතින් ඒකට ලොකු දැනුමක් අවශ්‍ය වෙනවා programming පිළිබඳ hardware support හදාගන්න. ඒ වගේ මේ කරගන්න ඕනේ. ඊළඟට අපේ කට්ටිය මේ තවත් මේ chat room එකේ ඉස්සර ගොඩක් තැන් වල කතා කරගත්තා මේ යනවා මේ optical fiber. ඒ කියන්නේ ප්‍රකාශක තන්තු සිංහලෙන් කිව්වොත් එහෙම ඒව හරහා මේ dialog වගේ සමාගම් වලින් gedette internet දෙන්න යනවා කියන එක නෑ. ඇත්තටම මේ cable දාගෙන යනකොට ගොඩක් අය හිතන් ඉන්නේ මේ gedette අපිට fiber වලින් දෙන්න යනවා කියලා නෑ. ඇත්තටම මේ ගොඩක් අයට දැන් හිතන් දැන් සමහර අය කියලා තියෙන මේ ලංකාවේ පළවෙනි අතට fiber තියෙන්නේ dialog එකට කියලා නෑ. ඒක නිසා මේ ගොඩක් වෙලාවට ඉසලම මම හිතන්නේ fiber ඒ කියන්නේ backbone එකක් ring එකක් තියෙන SLT දැනට ලොකුම fiber ring එක තියෙන SLT ලට තමයි. ඒ කියන්නේ ලංකාව ඇතුලේ තියෙන ෆයිබර් එක මේ ගොඩක් වෙලාවට මේ ෆයිබර් කේබල්ස් දාන්නේ ඇත්තනම අපිට ඉන්ටර්නෙට් දෙන්න. දැන් ඩයලොග් උදාහරණයක් වශයෙන් මේගොල්ලෝ මේවා ටික දාන්නේ ඒගොල්ලන්ගේ ඒ කියන්නේ බේස් ස්ටේෂන් එකේ ඒගොල්ලන්ගේ ඉන්ටර්නෙට් ලබා දෙන ප්‍රධාන ස්ථානයේ ඉඳන් ටවර් වලට සහ ඒගොල්ලන්ගේ දැන් අනිත් ඒ කියන්නේ ස්විචින් ස්ටේෂන්ස් වලට ඒ වගේ තැන් අතර තියෙන සම්බන්ධතාවය තියාගන්න ෆයිබර් දානවා මිසක් මේක අපිට ගෙදරට ෆයිබර් කනෙක්ෂන් එකක් දෙනවා කියන එක නෙමෙයි. ඒක නිසා ඒක පොඩි මේ වැරදි. මොකද ගොඩක් අය දැකලා තියෙන තැන්වල කියනවා මේ මෙහෙමයි ගෙදෙට්ට ෆයිබර් එනවා. ඒකට නෑ මං කියන්නේ මේක වෙන්නේ නැති දෙයක් කියලා. නමුත් ඒකට ගොඩක් කාලයක් යනවා, ගොඩක් මිලක් වැය වෙනවා. ඉතින් ඒක නිසා අද හෙට අපිට ගෙදෙට්ට ෆයිබර් කනෙක්ෂන් එකක් ලැබෙයි කියලා නම් හිතන්න අමාරුයි. ඉතින් ඒක නිසා ඒ වගේ අර සමහර අය මේවා තියෙනවා. ඊළඟට ලොකු ආන්දෝලනයක් මේ දවස්වල තියෙනවා. මේ මම බ්ලොග් වලත් දැක මේ සයිට් වලත් දැක හරියට කියෝලා තේරුම් ගන්න නැතුව හරියට දේ දන්නේ නැතුව නැට්ට පාගෙන කට්ටිගෙන SLT වල අලුතෙන් ගන්න ADSL lines වල මේ ඒගොල්ලෝ ලිමිට් කරලා තියෙන්නේ unlimited ගන්න බැහැ කියලා. නෑ එතන ඇත්තටම වෙලා තියෙන්නේ කවුරුත් දන්නේ නැති මේ ළඟදී TRC ගෙන් පොඩි සමීක්ෂණයක් කරා කියන වේගය. දැන් උදාහරණයක් ගත්තොත් දැන් HSDPA ඔය මොබයිල් ඉන්ටර්නෙට් එකක් ගත්තොත් ගොඩක් එක 7.2 තියෙනවා. ඊට පස්සේ ඕකේ 3.6 තියෙනවා කියලා අපේ අය මොඩම් එකක් ගන්න ගියා ලොකුම මොඩම් එක හොයලා ගන්න. නමුත් සැබෑ කා ජීවි ඒ කියන්නේ සැබෑ ඒ කියන්නේ රියල් වර්ල්ඩ් එකේදී අපිට ලැබෙන වේගය ඕකෙක මෙගාබයිට් එකක්වත් ඒ කියන්නේ 1 Mbps එකක් ලැබෙනවා නම් ලොකු දෙයක් කියලා තමයි හිතන්නේ. ඉතින් ඒක නිසා මේ ඇඩ්වර්ටයිස් ස්පීඩ් එක ඒ කියන්නේ කෙනෙක් කිව්වොත් එහෙම ඇඩ්වර්ටයිස් ස්පීඩ් එක මෙගාබයිට් 5යි කියලා TRC එකෙන් චෙක් කරලා කියලා තියෙනවා වොලියම් බේස්. ඒ කියන්නේ ඔය මෙගාබයිට් එකට සල්ලි ගෙවනවා නම් ඒගොල්ලෝ කියනවා 3.6 කියලා. TRC එකෙන් ප්‍රයිඩර්ස් ලට කියලා තියෙනවා 80%ක්වත් සෑම වෙලාවකම මේ කියන වේගෙ තිබිය යුතුයි කියලා. එහෙම නැත්නම් වොලියම් නැතුව අන්ලිමිටඩ් සර්විස් එකක් නම් 50%කට වැඩි වේගයක් තිබිය යුතුයි කියලා. ඉතින් ඒක නිසා දැන් SLT කරලා තියෙන්නේ අර 80%ක් වේගය ගන්න ඕනේ නම් අර වොලියම් බේස් ඒ කියන්නේ 4GB 4 Mbps ලින්ක් එකක් ගත්තොත් 40GB මාසෙට ඒ වගේ ලිමිට් කරලා තිනවා. ඒකෙන් කරන්නේ Tamanට ඕනේ නම් හොඳ වේගයක් ගන්න. හැබැයි ඒ වේගයේ 80%ක් හැම වෙලාවෙම ඒක ලබා දෙන්නේ. ඒ කියන්නේ 1 to 1 ස්පීඩ් එකක් තව තියෙනවා. 1 to 1 කියලා කියන්නේ ඇත්තටම අපි ADSL 512 එකක් ගත්තොත් අප්ලෝඩ් එකේ තියෙන 1 to 8 ඒ වගේ ගන්න. නමුත් 1 to 1 කියලා කිව්වොත් එහෙම 4 MB ADSL එකක් ගත්තා අපිට 4 MB අප්ලින්ක් එකකුත් තියෙනවා. ඒක අප්ලෝඩ් කරන්න පුළුවන් 4 MB කියන ස්පීඩ් එකෙන්ම. එතකොට මේකේ ඒගොල්ලෝ ගැරන්ටීඩ් ස්පීඩ් එක 80%කට වැඩි ප්‍රමාණයක් හැමතිස්සෙම මේගොල්ලෝ ගැරන්ට් කරනවා. නමුත් අර අපිට පාවිච්චි කරන්න පුළුවන් ප්‍රමාණය ඒගොල්ලෝ වෙන් කරලා තියෙනවා එක එක පැකේජ් වලට එක එක ප්‍රමාණය. නමුත් Tamanට unlimited එකක් ගන්න ඕන නම් දැන් උනත් ගිහලා unlimited එකක් ගන්න පුළුවන්. නමුත් ඒ වගේ අර TRC එකට දීලා කියලා තියෙන විදිහට ඒගොල්ලන්ගේ උපරිම ඒගොල්ලෝ දෙනවා. ඒ කියන්නේ 4 MB එකක් ගත්තොත් අඩු වශයෙන් 2 MB තියෙන්න ඕනේ කියන එක විතරයි TRC එකෙන් කියලා තියෙන්නේ. ඉතින් ඒක තමයි එතන SLT කතාව නම්. ඊට පස්සේ දැන් ගොඩක් අය ADSL slow slow කියන්නේ මේ ගොඩක් අයට ගෙදර තියෙන home package එකනේ. home package එකේ 50 kbps නෙමෙයි ඇත්තටම එනවා කියන්නේ 50k capital B. ඒ කියන්නේ kilo bytes per second කියන එක තමයි ගොඩක් වෙලාවට download කරනකොට අපිට පේන්නේ. ඒ නමුත් අර ADSL line එක 512 kbps කියන්නේ kilo bits per second. ඒ කියන්නේ kilo bits per second 512 කියලා කියන්නේ ඕක අටෙන් බෙදුවොත් එහෙම 64 kilo bytes per second තමයි අපිට ලැබෙන උපරිම වේගය. නමුත් ඒක නිසා වරද්ද ගන්න එපා මේ 512 කියන එක සහ තමන්ට ඩවුන්ලෝඩ් කරනකොට එන වේගය. මොකද ඩවුන්ලෝඩ් කරනකොට එන වේගය හැමදෙස්සම පෙළන්නේ කිලෝ බයිට්ස් පර් සෙකන්ඩ් වලින්. නමුත් වෙළඳ විකුණනකොට කට්ටිය කියන්නේ කිලෝ බිට්ස් පර් සෙකන්ඩ්. දැන් අපි උදාහරණයක් ගමු. දැන් ගොඩක් වෙලාට කියනෝනේ මේ 3.6 කියලා HSDP එක 3.6 Mbps නම් මේක කිලෝ බයිට්ස් කොච්චරද බලන්න ඉස්සලම කරනෝනේ 1024 න් වැඩි කරන්න ඕනේ. එතකොට තමයි වෙන්නේ කිලෝ bits per second කොච්චරක් තියෙනවද කියලා. ඊට පස්සේ ඕකේ අපිට සැබෑ වේගය අපිට අර ඩවුන්ලෝඩ් එකක් දානකොට පේන එක බලන්න ඕක බෙදන්න ඕනේ 8. එතකොට තමයි පේන්නේ 460කට විතර තමයි 3.6 තිබ්බත් අපි ඩවුන්ලෝඩ් දෙන්නේ. නමුත් ඇත්තටම 460කට එනවා වුණත් ඒක ලොකු දෙයක්. ඉතින් කවදක්වත් මේ 460කට එන්නේ නැහනේ. ඕන උපරිම 100ක් දැකලා තියෙයි. 100ක් කියලා කියන්නේ 800 kbps විතර. ඒ කියන්නේ 1 mbps ඔක්කත් නැහැ. ඒක නිසා මේ අර නම්බර පොඩ්ඩක් වටලව ගන්න එපා කට්ටිය. අර කට්ටිය කියනකොට හැමදෙස්සම kb ඒ කියන්නේ k අකුරයි b අකුරයි සිංගල් ps කියලා තිබ්බ තැන ඒක කිලෝ බිට්ස් පර් සෙකන්ඩ්. k එක කැපිටල් b එක කැපිටල් වගේ තිබ්බ තැන මේ කිලෝ බයිට්ස් පර් සෙකන්ඩ්. එතකොට ඒක kbps වගේ 8 ඒ කියන්නේ kbps හදන්න ඕනේ. ඒ kb ප්‍රමාණය 8 න් වැඩි කරන්න ඕනේ. එතකොට තමයි ඒක එන්නේ. ඊළඟට දැන් chat එකේ තවත් කට්ටිය කියනවා මේ අවුරුද්දේ ජනවාරි දැන් SLT අන්තර්ජාලයේ වේගය වැඩි කලානේ කියලා. ඒක කරේ upgrade කළා නැත්නම් මුදුකාංග වලින්ද කියලා. නෑ ඇත්තටම ගොඩක් වෙලාට ADSL speed වල ඉස්සලා වෙලා තිබ්බේ ඒගොල්ලෝ දැන් ඒගොල්ලන්ගේ international bandwidth කියලා දෙන එළියට එන pipe එකෙන් යම්කිසි සීමාවක් දාලා තියෙනවා ADSL කට්ටියට කොච්චරද ලැබෙන්නේ කියලා. මේක 10ට එකක්ද 100ට එකක්ද shared වගේ. ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් 1 Mbps එකක් users ලා කී දෙනෙක් අතරේ ෂෙයා වෙනවාද කියලා. මේකට අමතරව මෙගොල්ලන්ගේ pools තියෙනවා. 512 ගත්තා කියන්නේ home ADSL home ගත්තාට එක pool එකක්. ඊට පස්සේ 2 MB ගත්තාට එක pool එකක්. ඒ වගේ. එතකොට මේගොල්ලන්ගේ international bandwidth එක වෙන් කරලා තියෙනවා මේ connections වලට. එතකොට එක්කෙනෙක්ට ලැබෙන වේගයේ තීර රඳාපව තියෙන අර වෙන් කරලා තියෙන වේගය, ඒ කියන්නේ international speed bandwidth එක, ඒ කියන්නේ ලංකාවෙන් එළියට යන bandwidth එකෙන් කොච්චරක් අර 512 තියෙන කට්ටියට වෙන් කරලා තියෙනවද කියලා. ඉතින් මේගොල්ලෝ මේ speed එක වැඩි කරා කියලා කිව්වේ මේ වෙන් කරපු ප්‍රමාණය ටිකක් වැඩි කරා. එතකොට අපිට ලැබෙන වේගයත් වැඩි වෙනවා. මොකද අර ලොකු ප්‍රමාණයක් තමයි අර ADSL පාවිච්චි කරන අතර බෙදිලා. ඉතින් ඕවාගේ තමයි මේ ඉන්ටර්නෙට් ගන්නකොට පොඩි පොඩි සැලකිලිමත්. විශේෂයෙන් HSDV කියන්නේ මොබයිල් අන්තර්ජාල ගන්නකොට ගොඩක්ම සැලකිලිමත් වෙන්න ඕනේ යාළුවෙක් කවුරු සමහරට කියන්න බලා වට දැන් වා ඉන්නේ ගාල්ලේ නක් මා මේ නුවර ඉන්න කෙනෙක් කියන්න බලා අම්මා මට 3 Mbps එනවා මං අහවල් ප්‍රොවයිඩර් පාවිච්චි කරනවාට කියලා. නමුත් ඒ දේම වාට ලැබෙයි කියලා තීරණය කරන්න බෑ මොබයිල් ඉන්ටර්නෙට් වලදී. මොකද හැමතිස්සෙම මොබයිල් ඉන්ටර්නෙට් වල ස්පීඩ් එක රඳාපවතින්නේ තමන් ඒ වෙලায় සම්බන්ධ වෙන ටවර් එකේ කොච්චර ග්‍රාහක ප්‍රමාණයක් ඉන්නවද හා ඒ ටවර් එක කොච්චර හොඳයිද කියන එක මත තමයි. ඉතින් හොඳම මේ දේ තමයි තමන් ලයින් එකක් ගන්න ඇලින් අහල පහල ගැන තමන්ගේ ළඟ අවට පිට ඉන්න අයගෙන් අහල බලන්න. ඒ කියන්නේ ඔය මීටර 200ක් ඇතුළත මේ ඉන්න අයගෙන් අහල බලන්න ඔයාට මේක පාවිච්චි කරන කොච්චර වේගයක් එනවා. නැත්තම් හොඳමම ලේසිම මේ වගේ දයක් පරීක්ෂා කරන්න බලන එක තමයි ප්‍රීපේඩ්. ඒ කියන්නේ පෙරගෙවුම් කාඩ් කනෙක්ෂන් සිම් එකක් ඔය දැන් රුපියල් 100 200 ගන්න පුළුවන්නේ. ගෙනල්ලා ෆෝන් එකකට හරි හොඳ මේ මොඩම් මේකට හරි දාලා සතියක් විතර පාවිච්චි කරලා බලන්න කොහොම වේග ඇති. විශේෂයෙන් රෑ වෙලාවට 9ට ඒ වගේ කියන්නේ පීක් ටයිම් කියන වෙලාවල් වලදී චෙක් කරලා බලන්න. එතකොට තමයි බලන්න පුළුවන් මේ ඇත්තටම කවුද හොඳ නරක කියලා. ඉතින් කොහොම කරත් අර රැහන් ඒ කියන්නේ වයර්ඩ් කනෙක්ෂන් එකක ලැබෙන ඒ කියන්නේ ADSL line එකක ලැබෙන ස්ටෙබිලිටි එක සහ ඒ කියන්නේ data speed එක ගන්න ගොඩක් වෙලාට wireless වලදී ලැබෙන්නේ ගොඩක් වෙලාට අඩුයි. මේකට මොකද ගොඩක් දේවල් රඳාපවතිනවා කොච්චරක් signal එනවද Tamanට. ඊට පස්සේ අහල පහල තියෙන distortion gas තියෙනවද ඒව මේව ඒ tower එකේ කොච්චර කට්ටිය සම්බන්ධ වෙලා ඉන්නවද ඔයගේ ගොඩක් දේවල් බලපානවා මේ වගේ දේවල් ගන්නකොට මොබයිල් ගන්නකොට ওই WiMAX උත් මේට අදාළයි. ඉතින් හැමදෙස්සම අර HS වයර් එකක් ගෙදෙට්ට එන එක ගොඩක් වෙලාවට වේගවත් අර මේ වයර් ඒ කියන්නේ වයර්ලස් එනකොට නම් මොකද channel frequency වෙන් වෙලා තියෙන විදිය ඔයගේ ඔයගේ ලොකු ලොකු මේ වෙනස්කම් තියෙන හින්දා ආයි chat එකේ මේ කට්ටියට ප්‍රශ්න අහන්න පුළුවන්. මේ මම ඉතින් කතා කරන අතරේ ප්‍රශ්න අධ්‍යයක් ඇහුවට කමන්නේ අර සමාල්ලාට කියන ඒවා පේන්නේ නැහැ. ඒවත් ඉතින් පොඩ්ඩක් මේ කියන දැන් ලොකුම කතාව තමයි 3110 එකක බැටරි වහින්න මොකද කියලා. ෆෝන් එක ඉතින් LED light එකක් නම් බැටරි වහින ඉක්මනට. ඉතින් එහෙනම් දැන් chat room එකෙත් කට්ටියට ප්‍රශ්න තියෙනවා. මම අපිට ආපු මේ තව ප්‍රශ්නකට යන්නම්. මේ එයා අහලා තියෙනවා මේ එයාගේ කපිල කියන කෙනා තමයි අහලා තියෙන්නේ එයාගේ ලැප්ටොප් එකේ OS එක Windows Japanese Vista Japanese ලු තියෙන්නේ. කවුරුත් දෙකකට විතර කලින් Microsoft America වලට ඊමේල් එකක් ගහුවා ඉංග්ලිෂ් DVD එකකින් throw කරලා ලැප්ටොප් එක ගලපුණ serial කියලා register කරලා valid වෙයිද කියලා reply කළේ නැහැ කිය. එයාලා reply කළේ නැහැ කියලා. ඒත් එක්කත episode එක මම අහුවා කාලින්ග එහෙම පුළුවන් කියලා. මොකද්ද ප්‍රශ්නේ? ඇත්තටම මෙහෙමයි. ලැප්ටොප් එකේ එන සීරියල් එක ජපනීස් සීරියල් එක අමාරුයි වින්ඩෝස් ඉංග්ලිෂ්. මොකද ගොඩක් වෙලාවට දැන් ජපනීස් එන සීරියල් එකයි වින්ඩෝස් ඉංග්ලිෂ් එකකට එන සීරියල් එකයි සමාන නැහැ, වෙනස්කම් තියෙනවා. ඉතින් වැලිඩේට් වෙන්නේ නැහැ. හැබැයි හොඳම වැඩේ තමයි තමන්ගේ ඒජාතියම ලැප්ටොප් එකකට හරි බ්‍රෑන්ඩ් එක අපු ලැප්ටොප් එකකට හරි ආපු හොයා ගන්න පුළුවන් නම් ඉංග්ලිෂ් CD එකක් ඔයාට ඒකෙන් දා ගන්න පුළුවන්. ඒකෙන් දාගත්තොත් එහෙම වැඩ කරනවා. නමුත් සමහර දැන් ජපානින් ඇත්තටම ගන්නකොට ඔබ ඕක ගන්න වෙලාවේ ඉල්ලුවත් එහෙම මේ ඉංග්‍රීසි එකක් ඕනි කියලා ඔබට ඒගොල්ලෝ ඉංග්‍රීසි එකක් ලබා දෙනවා. හැබැයි ඉංග්‍රීසි එකක් ලබා ගත්තා නම් ඕකේ ජපනුත් පාවිච්චි කරන්න පුළුවන්, ඉංග්‍රීසිත් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි දැන් Vista Home Premium වලින් උඩපැත්තේ Vista Professional වගේ එකක් තියෙනවා නම් English language pack එක download කරලා install කරගන්න පුළුවන්. නැත්නම් third party පොඩි tools නමයි දැන් පරන්නට එකදා වැඩසටහනක් ඇහුවනම් ඔයාලට බලා ගන්න පුළුවන්. අපි දීලා තිනවා අර home premium හරි home basic හරි වගේ එකකට උනත් මේ සිංහල දාන්න පුළුවන් එකක්. ඒ කියන්නේ සිංහල download කරලා දාන්න පුළුවන්. ඒක නිසා මේ ඒ වගේ එකක් බැලුවා නම් ටක් ගාලා ගොඩක් වෙලාවට මේ ලේසියෙන් ඔය දේ කරගන්න පුළුවන්. පොඩ්ඩ පොඩ්ඩ බ්‍රේක් ගාන කතා කරන්න. මොකද එක දිගට කතා කරලා දැන් කටත් නිකන් වේලිලා තියෙන්නේ. තිල්ල නම් එනවා කියලා කිව්වා තාමත් හොයාගන්න නැහැ, කෑමත් නැහැ, මිනිහත් නැහැ. ඉතින් ඕ වගේ තමයි. කොහොම හරි තවත් ප්‍රශ්නෙකට යනවද නැත්තම් එක්කෙනෙක් අහලා තියෙනවා මේ එකක් තියෙන කතා කරලා එමුකෝ එයාටෙල් වලින් කොහොමද නොමිලේ ඉන්ටර්නෙට් ඇක්සස් කරන්න කියලා. ඉතින් මේක නම් ඉතින් ඉන්ටර්නෙට් වල නෙමෙයි මොකේ කරත් ඉතින් නොමිලේ නම් ඉන්ටර්නෙට් ඇක්සස් කරන්න බැරි වෙයි. මොකද Tamanට කියලා මොබයිල් සමාගම නැත්තම් මොකද කොමනා සොෆ්ටවයර් එක ගොඩක් කියලා ඉන්ටර්නෙට් එක ඇති මේක දාලා නොමිලේ ඉන්ටර්නෙට් යන්න බුලා මේක කරලා නොමිලේ යන්න බුලන් කියලා එහෙම යන්න නම් විදියක් නැහැ. කොයි විදිය කරත් ඒගොල්ලන්ගේ ස්විච් එකෙන් වාට ගාන්න බිල වැඩිලා එයි මේවයි කියලා IP වෙනස් කරා කියලා බිල් වැටෙන්නේ නැති වෙන්නේ. ඇත්තටම මේ ඔයාට බිල් වෙන්නේ ඔයාගේ ෆෝන් එක සම්බන්ධ වෙනකොට ටවර් එකෙන් ඐඩෙන්ටිෆයි කරලා ස්විච් එකෙන් ඐඩෙන්ටිෆයි කරනවා මෙයාගේ නම්බර් එකෙන් තමයි මේ කනෙක් වෙන්නේ කියලා. ඉතින් එතකොට ඩේටා යනකොට ඔයා මොන විදිහෙන් කරත් ඔය කනෙක්ෂන් එක කරා ඩේටා යනකොට ඒගොල්ලෝ ගානට බිල් එකට වැටලා මෙයා DPRS කනෙක් වුණා කියලා ඇවිල්ලා එනවා. ඉතින් ඒක නිසා කොහොමත් ඒක කරන්න විදිහක් නැහැ. ඊළඟට මේ චැට් එකේ කෙනෙක් අහනවා මේ Ubuntu වල මේ ඔෆ්ලයින් සෙටප් ෆයිල්ස් ඉන්ස්ටෝල් කරන්න පුළුවන්ද කියලා. අහන්නේ නම් චූටි පුතා මේ Ubuntu වගේ Linux distribution පාවිච්චි කරනකොට අර පොඩි දෙයක් තියෙනවා. දැන් Windows වල නම් අපි හරි ලේසියෙන් setup file එක double click කරලා internet තිබ්බත් නැතත් ඒ setup file එක විතරක් තිබ්බහම කිසි ගැටලුවක් නැතුව application එකක් install කරගන්න පුළුවන් තමන්ගේ පරිගණකයට. නමුත් ගැටලුවක් තියෙනවා. දැන් උදා අපි Ubuntu වගේ එකක් ගත්තොත් එහෙම Ubuntu වල අපිට දැන් Ubuntu වල dev.deb කියලා තමයි මේ installation එක ඉන්නේ. dev file එකක් download කරලා කොහෙන් හරි ගෙනලා run කරාට මේක ඉන්ස්ටෝල් වෙන්නේ යා කියන ඩිපෙන්ඩෙන්සිස් තියෙනවා. ඒ ඩිපෙන්ඩෙන්සි දාන්න ඕනේ ඉන්ටර්නෙට් තිබ්බනම් විතරයි මේ ඩිපෙන්ඩෙන්සිස් ඇත්තටම වැටෙන්නේ. නැත්නම් Ubuntu වල අර ගොඩක් වෙලා ලේසිම ක්‍රමයක් තියෙනවානේ. දැන් ඇත්තට මේක ඩවුන්ලෝඩ් කරන දැනර command line එකේ දීලා apt get space එකක් තියලා install කියලා ගහලා තමන්ට Firefox නම් install කරනවා. Firefox කියලා ගහුවනම් ටග් ගාලා Firefox එක යා download කරලා dependency. හැබැයි ඉතින් මේකට අන්තර්ජාලය තියෙන ඕනේ. ඉතින් ඔෆ්ලයින් ඉන්ස්ටෝල් කරන එක කියන්නේ අන්තර්ජාලයෙන් නැතුව මේක ඉන්ස්ටෝල් කරන මේ Ubuntu CD සෝනේ. CD එක අරගෙන CD ROM එකට දාලා අර apt get repo එක කියන්නේ රෙපොසිටරි එක CD කියලා වෙනස් කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. CD එක කරන් තව Ubuntu other CD කියලා එකක් තියෙනවා. Ubuntu එකේ ඕල්ටන් තව data තියෙන, ඒ කියන්නේ files තියෙන CD එකක්. එතකොට කරන්න තියෙන අර තමන් ගෙනාව dev file එක run කරා නම් අර CD එකේ තියෙන file ටිකෙන් dependencies ටික හදලා install වෙනවා. ඉතින් නැතුව කවදක්වත් Tamanට හැකියාවක් නැහැ ඔය Linux වලදී depend. දැන් උදාහරණයක් ගත්තොත් මම Firefox install කරන්න ගිහලා මට එක dependency එකක් ආවනම් මම internet එකේ ගිහලා dependency එක download කරන් ඇවිල්ලා tag ගාලා install කරලා ඒ දෙක විතරක් තිබිලත් මදි. මොකද අර dependency දානකොට ඒකටත් තව dependency එකක් තියෙනවා. ඔයගෙ ගොඩක් වෙලාට දිගටම යනවා මේ Linux වගේ වෙන install කරලා. ඉතින් ගොඩක් වෙලාට අන්තර්ජාලය නැතුව නම් Linux වල ගොඩක් අමාරුයි මේ ඇප්ලිකේෂන් එකක් ඉන්ස්ටෝල් කරගන්න. ඊළඟට chat room එකේ කට්ටිය අහනවා මේ torrent download කරන එක ISP ට block කරන්න පුළුවන්ද කියලා. සරලම පිළිතුර පුළුවන් කියන එකයි. ඉතින් ඒක ඉතින් හැබැයි කරයි කියලා කියන්න අමාරුයි. මොකද ගොඩක් අය torrent පාවිච්චි කරාට වැරදි දේවල්, ඒ කියන්නේ illegal software download කරන්න, එහෙම නැත්නම් site වලින් film download කරන්න. ගොඩක් වෙලාට මේ torrent හොඳ දේවල් වලටත් පාවිච්චි කරනවා. ඒ කියන්නේ දැන් Linux distribution එකක් අපි ගමුකෝ. අපි Linux එකක් වගේ ගත්තාම ගොඩක් වෙලාට ලේසියෙන් වේගෙන් download කරගන්න Linux දැන් ගොඩක් වෙලාට distribute කරන්නේ torrent හරහා. ඒ වගේම ගොඩක් ඔය ලොකු files බෙදා හදාගන්න ඒ වගේ දේවල් වලට ගොඩක් පාවිච්චි කරනවා මේ torrents. ඉතින් ඒක නිසා torrents නම් ISP කෙනෙක් වහනිනවා කියන එක එච්චර එහෙම කරන්නේ නැහැ. මොකද ඒක legal දේ. ඒ කියන්නේ නීති විරෝධී නොවන දේවල් වලට ගොඩක් වෙලාට යොදා ගන්නවා මේ torrent කියන එක. ඉතින් චූටි පුතාහන dependency කියන්නේ මොකද්ද කියලා අර Linux ගැන කතා කරපු එකේ. Dependency එකක් කියලා කියන්නේ දැන් උදාහරණයක් ගමු Windows වල. දැන් අපි software එකක් ලියනකොට අපි ලියනවා කියමු .net වලින් .net වලින් ලිව්වහම ඒකට දහවණේ වෙන්න අදාළ කරන DLL file තියෙනවා. .net framework කියලා කියන්නේ ඒ කියන්නේ software එක DLL එකක් කියලා කියන්නේ application එකේ මොකක් හරි දෙයක් වැඩ කරන්න සහාය දෙන්න ඕනේ තවත් අවශ්‍ය කෑල්ලක්. ඉතින් Windows වල නම් වෙන්නේ අපි .net framework එක වගේ install කරාම අර අවශ්‍ය DLL ටික Windows වලම තියෙනවා. එතකොට Linux වලදී වෙන්නේ මේ software හැදුවට framework එක විතරක් සමහර වෙලාවට Perl file එකක්, එහෙම නැත්නම් තව මොකක් හරි C වල library file එකක්, ඒ වගේ දෙයක් ඕන වෙන වෙලාවල් තියෙනවා. ඉතින් යන්නේ ඒ වගේ එකකට තමයි dependency එකක් කියලා කියන්නේ. ඒ කියන්නේ එක දෙයක් වැඩ කරන්න අවශ්‍ය කරන තවත් දෙයකට, ඒ කියන්නේ software එකක් හරි file එකක් හරි එකකට අපිට කියන්න පුළුවන් dependency එකක් කියලා. ඉතින් ඒ dependencies කියලා කියන්නේ ඒක ඇත්තටම, ඒ කියන්නේ ඒ කරන්නෙන් ඒක install කරන්න අවශ්‍ය වෙන තවත් එක file එකක්. ඒ කියන්නේ මොකක් හරි system එකේ තිබිය යුතු file එකක්. ඉතින් ඒ file එක සමහරවිට දානකොට ඒ file එක කරන්නෙන් තවත් මොකක් හරි file එකක් open වෙනවා. ඉතින් ඒක තමයි dependency එකට තව dependency තියෙන බලන් කියලා කියන්නේ. තියෙන බලන්නේ ගොඩක් වෙලාවට තියෙනවා. අනික ලිනක්ස් වල අර අපි නොදන්න දෙයක් තමයි ගොඩක් වෙලාවට මේ ෆයිල්ස් තියෙන්නේ සෝස් ෆයිල්ස් හැටියට. මේ සෝස් ෆයිල්ස් තමයි ගොඩක් වෙලාවට අපි ඉන්ස්ටෝල් කරන්නේ. ඉතින් සෝස් ෆයිල් ඉන්ස්ටෝල් කරනකොට කම්පයිල් කළා C++, ගොඩක් වෙලා GCC තමයි ලිනක්ස් වල එන කම්පයිල් එක. GCC හරහා ගිහිල්ලා තමයි මේක ගොඩක් වෙලාවට එන්නේ. ඉතින් ඒ කරන වෙලාවට මේ C ප්‍රෝග්‍රෑමින් කරන කට්ටිය දන්නේ නැති මේ හෙඩර් ෆයිල්ස් කියලා තියෙනවා, ලයිබ්‍රරිස් කියලා තියෙනවා, ඒ වගේ ඕන කරන ඒවා නැති වුණාම තමයි ඒ ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් කොහොම හරි විනාඩි 30ක් විතර තනියෙන් මැද්දා මේ තිලින නම් ඔන්න කඩාපාත් වෙනවා. තාමත් ලැප් අරගෙන දිය අරගෙන ලෑස්ති වෙනවා. ඉතින් ඒ තකන් තවත් චැට් රූම් එකට අවස්ථාව දෙනවා ප්‍රශ්න අහන්න. අලුත්ම එක තමයි මේ චැට් රූම් එක ගැන මේ ඇන්ඩ්‍රොයිඩ් ගන්න එක. ඇන්ඩ්‍රොයිඩ් ගන්නකොට ඇත්තරම පළවෙනියෙන්ම බලන්න ඕන එක තමයි ගන්න ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එක අඩු ගන්න ඇන්ඩ්‍රොයිඩ් 2.2ක් තියෙනවද කියලා. 2.2 වලට අඩුවෙන් තියෙනවා නම් ඇත්තරම ගන්න එපා. මොකද ගොඩක් ෆීචර්ස් සහ ඇන්ඩ්‍රොයිඩ් එපා වෙන ගතියක් තියෙයි 2.2 වලට අඩුවෙන් ගත්තොත්. මොකද ඇන්ඩ්‍රොයිඩ් වල ගොඩක් තියෙන අලුත් තියෙන ෆීචර්ස් සහ අර තිබ්බ බග් ෆික්සස්, ඒ කියන්නේ බග් අරව මේවා හැදිලා තියෙන ඒවා එකක්වත් ඇන්ඩ්‍රොයිඩ් 2.2 වලට අඩුවෙන් තියෙන ඒවා එච්චර සාර්ථකව නැහැ. ඒ කියන්නේ ටිකක් ලස්සන අඩුයි, වැඩ කරන්න අමාරුයි. ඉතින් හොඳම වැඩේ තමයි ඇන්ඩ්‍රොයිඩ් 2.2 වගේ තියෙන එකකට මාරු වෙන එක. තවත් චැට් රූම් එකට අවස්ථාවක්. ඔව්, චැට් රූම් එකේ අපේ ජීමේල් කියන එක කෙනාගෙන ඇම්ප් 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 ගැන කියනවා. ඇම්ප් ඇම්ප් ගැන මොනවද දන්නේ යට දැනගන්න ඕන. ඇම්ප් ඇම්ප් ගැන මොනවද දැනගන්න ඕන කියලා කිව්වොත් නම් කියන්න පුළුවන් ඇම්ප් ඇම්ප් ගැන. චතුර මට බයිනවා මේ ඇන්ඩ්‍රොයිඩ් මේ එහෙම කියන්නේ බා ගන්න අය බයිනවා කියලා. නෑ ඇත්තටම ඇන්ඩ්‍රොයිඩ් 1.6 වලින් උඩ ගොඩක් හොඳයි. ඉතින් කිසි ගැටලුවක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඇන්ඩ්‍රොයිඩ් 2.2 වගේ ගත්තොත් අර දැන් චතුර වගේ ගීක් කෙනෙක් නෙමෙයි සාමාන්‍ය මනුස්සයෙක්ට පාවිච්චි කරන්න ගියාම 2.2 වලට වඩා උඩ නම් ටිකක් ලේසි පාවිච්චි කරන්න. ඒක ටිකක් ගැටලු සහගත තැන් අඩුයි. මොකෝ කියන්නේ චතුර? චූටි පුදාහනවා නොකියා වලත් ඇන්ඩ්‍රොයිඩ් එයිද කියලා. ඉතින් අර නොකියා වලට අර අර ලැජ්ජාවට ඉතින් ඇන්ඩ්‍රොයිඩ් වලට එන්න නැතුව නම් ඉදී අර දැන් ඒගොල්ලෝ මිමෝ කියලා මේ ලිනක්ස් බේස්ඩ් OS එකක් එක දඟලනවානේ. මයිමෝද මොකද්ද නේද? හරියටම මතක නැහැ. තිල්ල මයිමෝද මොකද්ද ඒකේ නම? මයිමෝනේ. හරි, හොඳ සද්දෙකුත් ආවා මයිකේ.
ටෙස්ට්.
ඉතින් ප්‍රශ්නෙකට යනවද? මොකද කරන්නේ? අශාන් කියන එයා පාවිච්චි කරන්නේ Windows කරන්නේ 7. මට ඕනේ දාලා පාටිෂන් එකකට. හැබැයි Windows තියෙනවා නම් Linux දාන්න ලේසි. හැබැයි මතක තියාගන්න Windows පාටිෂන් හදනකොට අර ප්‍රයිමරි පාටිෂන් දෙකකට වඩා වැඩි වෙනවා. Linux දාගන්න අමාරු වෙනවා. ඉතින් හොඳම වැඩේ තමයි ඉස්සෙල්ලම ෆ්‍රී පාටිෂන් එකක් තියාගන්න ඕනේ Windows ඉන්ස්ටෝල් කරාට පස්සේ. කියන්නේ බුකුත් පාටිෂන් කරලා නැති data නැති එක. ඒක ඇරුණාම ඉතුරු පාටිෂන් වලින් දෙකකට වඩා ප්‍රයිමරි ටයිප් පාටිෂන්ස් එන්න බෑ. මොනොත් Linux ඉන්ස්ටෝල් කරන්න අමාරු. ඊට පස්සේ ඇත්තටම live CD එකෙන් boot කළා. ඩබල් ක්ලික් කළා ඒකේ setup කියන ගිල්ල reboot වෙලාම එයා අහනවා කොහොමද පාටිෂන් කරන්න කියලා. ඒකට එයාට කිව්වන හරි ෆ්‍රී ස්පේස් තියෙන එක use කරන්න කියලා. එතකොට අර ඉතුරු වෙච්චලා ආයිඩ තිය පාටිෂන් එකේ පාටිෂන් කරගෙන ඉන්ස්ටෝල් කරගන්නවා. ඉතින් ඊට පස්සේ ඩුවල් බූට් එක ඔටෝමැටිකලි සෙට් වෙනවා.
දැන් තියෙන පාටිෂන් එකක් කලින් මේ ඩිලීට් කරාම මේ ෆ්‍රී ස්පේස් වෙනවනේ.
ඔව්, පාටිෂන් එක ඩිලීට් කරන්න විතරයි තියෙන්නේ. ඊළඟට අහලා තියෙනවා මේ මේක නම් අදාළ ප්‍රශ්නකුත් නෙමෙයි. ටෙක් අද සයිට් එක හොස් කරලා තියෙන ලංකාවේද කියලා නෑ. සරලව කිව්වොත් ඊළඟට අහන අපේ මේ Nokia වලට Android දාගන්න ක්‍රමයක් නැද්ද කියලා. ඇත්තටම Nokia 9900 එක නම් මට මතකයිද කවුරු හරි port එකක් හදලා තිබ්බා Android. ඒ අමතර වෙන phones වලට නම් දැකලා නැහැ. මොකද Android run කරන්න ටිකක් processor එකේම අර ARM processor එකක් ඕනේ. ඉතින් ඕවාගේ ගොඩක් වෙලාට ඔය Nokia වල smartphone කියන එකකවත් මම හිතන්නේ හොඳ වේගවත් ARM processor එකක් ඇවිල්ලා නැහැ. ඔය N series N900 ඒ වගේ ඒවා නැතු. ඔව් SRC කියලා අහනවා Linux වල මොනෝ. ඒ කියන්නේ මොනෝ කියල කියන්නේ ලිනක්සල එක ප්‍රොජෙක්ට එකක් තියෙනවා, මේ වින්ඩෝස්වල .NET ලියපු ඇප්ලිකේෂන්ස් ලිනක්සල රන් කරන්න මොනෝ කියලා ෆ්‍රේම්වර්ක් එකක්. ඒ කියන්නේ වින්ඩෝස් .NET ෆ්‍රේම්වර්ක් එකට සමාන ලිනක්සල දුවන ෆ්‍රේම්වර්ක් එකක් .NET ඇප්ලිකේෂන් වැඩ කරන්න. සාමාන්‍යයෙන් එච්චරම දැනුමක් මට නෑ මේ ඕක පා ඒ කියන්නේ ප්‍රඩක්ෂන් එන්වයරන්මන්ට් එක ඕවගේ දෙයක් පාවිච්චි කරලා. මොකද එහෙම කරන්න බයයි, මොකද මොකරි ප්‍රශ්නයක් આવොත් ඒක හදාගන්න බැරි හින්දා. නමුත් සාමාන්‍යයෙන් ටෙස්ට් කරන්න දාලා ඒවා බලනකොට නම් ලොකු ඩිෆරන්ස් එකක් මට නම් පෞද්ගලිකව පෙන්නලා නෑ. දෙකම එක වගේ වැඩ කරන හැබැයි එක දැකපු දෙයක් තමයි Windows machine එකකට ගන්න රිසෝර්සස් වලට වඩා ගොඩක් අඩු ප්‍රමාණයක් තමයි Linux machine එකක මොනෝ දාලා දුවනකොට නම් පාවිච්චි කරන්නේ. හැබැයි ගොඩක් ගැටලුවට මමත් මුහුණ දුන පොඩි ඇප්ලිකේෂන් එකක් උනත් දාගන්න ගියාම ගොඩක් errors එහෙම එන්න ගත්තා. .NET ගැන ලොකු දැනුමක් මටත් නැති හින්දා ටිකක් අමාරුයි හොයාගන්න. තිල්න ටෙස්ට් කළා එහෙම තියෙනවද එහෙම?
.NET නම් මම ටෙස්ට් කළා නෑ කලින්ක. .NET එක වැඩ කරන කෙනා.
ඔව්.
අසංකහලල් තියෙනවා කලින්ක මේ Dreamweaver මේ වලින් සයිට් හදද්දි කොහොමද JavaScript යොදන්නේ කියලා.
මම හිතන්නේ ඔය ගිය සතියේ ප්‍රශ්න තිල්න.
ඒක උත්තර දුන්නා.
උත්තර දුන්නා අපි. ඔව්. චින්තන අහනවා මේ WordPress ගැන ටිකක් කියන්න කියලා. WordPress කියලා කියන්නේ ඇත්තටම open source blogging platform එකක්. ඒක කියලා කිව්වොත් content CMS එකක් කියලා කියන්න පුළුවන්. content management system එකක් ඇතුළේ දැන් ගොඩක් WordPress පාවිච්චි කරනවා නේද ඉතින්. ඒ කියන්නේ blog වලට විතර නෙවෙයි website හදන්න පවා CMS එකක් විදියට WordPress පාවිච්චි කරනවා. wordpress.com කියලා කියන්නේ ඇත්තටම free WordPress bay. ඒ කියන්නේ WordPress පාවිච්චි කරලා
hosted
solution එකක් විදියට. ඒ කියන්නේ Tamanta tag ගාලා ගිහිල්ලා හදාගෙන වැඩ කරන්න පුළුවන් එක. wordpress.org වල දෙනවා අර අරගොල්ල පාවිච්චි කරන code එකම. ඒ කියන්නේ WordPress කියන code එකම ඒගොල්ලෝ නොමිලේ දෙනවා. Tamanta web hosting තියෙනවනම් MySQL සහය තියෙනවනම් PHP සහය තියෙනවනම් Tamanටම මේක තමන්ගේ server එක install කරලා පාවිච්චි කරන්න පුළුවන් තමන් කැමති විදියට. ඒක තමයි ඇත්තනම මේ තියෙන්නේ. හැබැයි WordPress සමග දැන් blogger වගේ සංසන්දනය කරන්න ටිකක් අමාරුයි. මොකද blogger වගේ එකක් අපිට අපේ server එක install කරගන්න බැරි හින්දා. Gmail අහනවා අපේ chat එකේ මේ හොඳ audio and video amps මොනවාද, performance කොහොමද ඒ වගේ. දැන් මෙතන ලොකු කතන්දරයක් තමයි මේ audio video amp පරවමය ගැන කතා කරද්දී ඉතින් තමන්ට වියදම් කරන්න කොච්චරද ඒ පුළුවන් කියන කනුව තමයි තීරණය වෙන්නේ. දැන් තමන් බලාපොරොත්තු වෙන්නේ මොන වගේ දෙයක් එකකින් කරන්නද, නිකන් gedara සින්දුවක් අහන්නද, ඒ වගේ speakers මොනවාද පාවිච්චි කරන්නේ. දැන් ඉතින් ඔයගේ ගොඩක් දේවල් අනුව තමයි ඉතින් අර පොඩි බ්‍රෝඩ් ස්පෙක්ට්‍රම් එකක කතා කරන නිසා එකපාරට ඉතින් ඈම්ප් එකක් කොහොමද හොඳද කියලා කියන්න අමාරු. එක එකනාගේ රුචිකත්වය අනුව සහ භාවිතා කරන්න මොන වගේ දේවල්ද කියන එකට අනුව වෙනස් වෙනවා. ඊළඟට තිල්ල මේ අපේ ජූටිපතා මහනා මේ Ubuntu වල කොහොමද දැන් අපි Windows අල්ලන් තිල්ල මේ ඩිස්ප්ලේ එක වැඩ කරේ නැත්නම් ඩිස්ප්ලේ කාඩ් එක හරියට ඩිටෙක් කරේ නැත්නම් ඉතින් CD එක දාලා drivers install කරනවනේ.
ඔව්.
දැන් මේ Linux වල කොහොමද කියලා ඒ වගේ එකක් ටග් ගාලා මේ ඉන්ස්ටෝල් කරගන්නේ. ඉතින් ඇත්තටම 99.9% වෙලාවට මේ තිල්න මේ Ubuntu වලට hardware වලට drivers මේ hardware හදන කට්ටිය දෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් අපි උදාහරණයක් ගත්තොත් ATI VGA කාඩ් එකක් ගත්තොත් තිල්න ඒගොල්ලෝ Windows වලට drive එකක් release කරයි. Mac වලට drive එකක් release කරන නමුත් කවදාවත් ලේසියෙන් වෙලාවකට Linux වලට driver එකක් ඉන්නේ නැහැ.
Generic ඒවා
තමයි. ආවොත් එන්නේ generic. මේ generic driver එකක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් උදාහරණයක් ගත්තොත් ඕන එකකට තයිල වගේ හදන ඩ්‍රයිවර් එකක්. ඒ කියන්නේ අර ඒ හાર્ඩ්වෙයාර් එකේ තියෙන සියලුම දේවල් පාවිච්චි කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ කියන්නේ සියලුම ෆීචර්ස් පාවිච්චි කරන්නත් ගොඩක් වෙලාවට බැරි වෙනවා. ඉතින් එහෙම හදන ඒවා තමයි තියෙන්නේ. ඉතින් එතකොට Linux වල මේ ගොඩක් වෙලාවට හાર્ඩ්වෙයාර් එක ඉන්ස්ටෝල් කරන්න දෙයක් නැහැ. අර kernel එකෙන්ම කියන Linux kernel එක කියන්නේ Linux එකේ heart එක. මේ drivers ගොඩක් යම් Linux kernel එකේම 99%ක් වෙලාවට තියෙනවා. එහෙම අර පුදුම ලක් එකක් තිබිලා ඒක නැති වුණොත් තමයි මේ වගේ driver එකක් ඕනේ. ඉතින් එතකොට ගොඩක් වෙලාවට Linux වල double click කරලා නම් driver එකක් install කරන්න තාමත් ගොඩක් වෙලාවට නැහැ. ඒක අර command line එකට ගිහිල්ලා ඒක install කරන එක විදි තියෙනවා. ඒක setup script එකක් run කරන්න ඒ වගේ.
ගොඩක් වෙලාවට ගාලින්ගේ දැන් motherboard ගත්තොත් ගක් වතියන් රියල් ටෙක් සවන්් ඒවගේ දේවල් නම් ඉතින් මේ හදාගන්න පුළුවන් ලේසියෙන්මනේ.
ඔව් ඒ කියන්නේ ගොඩක් කරලා කොමන් හાર્ඩ්වෙයර් ගොඩක් හાર્ඩ්වෙයර් ලිනක්ස් වල එක පහසුවක් ඒක. يعني ගොඩක් පොපියුලර් හાર્ඩ්වෙයර් එකක් නම් ලිනක්ස් දාලා ඉන්ස්ටෝල් කරපු ගමන් වැඩ කරනවා. ඊළඟට අර අපේ Gmail හා ප්‍රශ්නේ මෙයා කියනවා එයාට රුපියල් 80,000ක් වියදම් කරන්න පුළුවන්ලු. 80,000ක් වියදම් කරන්නේ ඔක්කොටමද ඇම්ප් එකට විතරක්ද කියන එක තමයි ප්‍රශ්නේ. ඉතින් ඒක නිසා 80,000ක් වියදම් කරන්න බලන්න හොඳ වැඩි තමයි කියලා හෝම් තියටර් ඉන බොක්ස් කියලා. ඒ කියන්නේ සියල්ලම එකට තියෙන එකක් අරගත්තනම් එයාට මම හිතන්නේ ගොඩක් වෙලාවට තේරේ. Tamanට අර ඕක ඒක කර්මයක් කියලා තමයි මන්නම් කියන්නේ. අර සද්දවල වෙනස්කම් කනට තේරෙන්නේ නැත්තම් ඒක ලොකු ලක් එකක්.
ඔඩියෝ ෆයිල් කෙනෙක්.
ඔව්. සද්දවල වෙනස්කම් තේරුණොත් එහෙම තමයි මේ ඔය ලොකු ලොකු ගණන් වියදම් කරනව. නැත්නම් ඉතින් ඇත්තටම දැනට තියෙන ඔය මිනිකොම් ගොඩක්
රට හෝම් තියටර් සිස්ටම් කියනේම යම්
තාක් දුරට හොඳ සද්දයක් ඒ මුදලට ලැබෙනවා. නැත්තම් මේ රුපියල් 80,000 කියලා කියන්නේ තිල්ල ඇත්තටම ගත්තොත් එහෙම හොඳ ස්පීකර් පෙයාර එක ස්පීකර් එකක් ගන්න.
ඔව්.
ඒ කියන්නේ ස්ටීරියෝ හන්න gadu gan surround එකක්වත් බෑ. ඉතින් ඒක නිසා ඒකත් අර තීරණය කරන්න නම් මම කොච්චරක් වියදම් කරනවද කියලා. දැන් ඔය කොච්චර වියදම් කළත් තිල්ල අපිට හම්බ වෙන කන්ටේනර් ගොඩක් වෙලාට හම්බ වෙන්නේ නැහැනේ.
මේක ලොකු ප්‍රශ්නයක් නේ.
දැන් ගොඩ උදාහරණයක් ගත්තොත් ලක්ෂ ගණන් වියදම් කළා අපි ඇම් පරණ CD player එකන ඔක්කොම ගත්තත් අපිට හම්බ වෙන ගොඩක් CD තියෙන්නේ තිල්ල සමහරවිට MP3 එකකින් CD එක ගහපුවා.
ඔව්.
එක්ක අපි අහන්නේ MP3 එක.
ඔව්.
ඔය MP3 එකක් කෝටි එක සිස්ටම් එකක දීුවත් ඒකේ ලැබෙන ක්වොලිටි එක කවදක්වත් සමාන කරන්න බෑ හොඳ අර lossless format. ඒ කියන්නේ MP3 නැතුව අර MP3 එක ඇත අපි කවුරුත් දන්නවා ඇති මේ MP3 එකෙන් ඇත්තටම කරන්නේ සද්දේ අපිට ඇහෙන්නේ නැහැ කියලා හිතන කොටස් ඉවත් කරනවා සද්දවලින්. ඉවත් කළා කම්ප්‍රෙස් කළා තමයි පොඩි කරන්නේ. ඉතින් එතකොට ඇත්තටම කිව්වොත් අපිට නොතේරුණාට සද්දේ ගොඩක් තැන් අයින් වෙලා යනවා. ඉතින් එතකොට දැන් උදාහරණයක් ගත්තොත් දැන් ෆයිල් එකක් මෙගාබයිට්ස් 100 කතර ෆයිල් එකක් තමයි තියෙන්නේ මෙගාබයිට් 3-4කට අඩුයි.
එතකොට
කොච්චර ඩේටා ප්‍රමාණයක් ලොස්ට් වෙනවද කියලා හිතා ගන්න පුළුවන්නේ. ඉතින් ඒ ලොස්ට් එක ඇහෙන කට්ටිය ඉන්නවා. මටත් එච්චරම නම් කන එච්චරම හුරු නැහැ තිල්ල. මොකද අපිත් ගොඩක් වෙලාට ওই ජරාවල් අහන හින්දා අර කන් අපිත්
චාර්ජ් වෙලා
චාර්ජර් වෙලා තියෙන හින්දා. නමුත් මට ඔය මේ සාමාන්‍ය 196 කිලෝබයිට්ස් වලට වඩා අඩුවෙන් කරොත් නම් ටක් ගාලා තේරෙනවා මේක වෙනසක් තියෙනවා මොකක් හරි අඩුයි කියන එක. ඉතින් ඒක නිසා එහෙම තේරෙන්නේ නැත්නම් ගොඩක් වෙලාට අර හෝම් තියෙන සිස්ටම් එකක් ගත්තොත් හොඳටම ඇති ওই සබ්වූෆර් එකක් එක්කගෙන සාමාන්‍ය රුපියල් 80,000ට හොඳ සිස්ටම් එකකට 5.1 එකක් ගන්න පුළුවන් ඒ DVD ප්ලේයර් එකකුත් එක්කම ඇම්ප් ඔක්කොමත් එක්කෙන එක. නැත්නම් වෙන වෙනම ගන්න ඕනේ. يعني සරවුන්ඩ් ඇම්ප් එක වෙනම ගන්න ඕන නම් DVD එකක් වෙනම ගන්න ඕන නම් ස්පීකර්ස් වෙනම ගන්න ඕන. එයාට අඩුම ගානේ ලක්ෂ 1.5ක් 2ක්වත් වියදම් කරන්න බලාගෙන ඕනේ ඒ ටික කරන්න.
වශයෙන් අහනවා කලින්ක මේ Ubuntu පාවිච්චි කරන PDF එකක් නැද්ද කියලා. Ubuntu manual එක තියෙනවා නේද දැන් ඒගොල්ලන්ගේ?
ඔව් Ubuntu manual. ඒ කියන්නේ ඇත්තටම detail description තියෙනවා නේද Ubuntu site එකේ.
ගොඩක් හොඳයි ඒක මේ
help.ubuntu.com නේද? මතක විදියට.
ඒගොල්ලන්ට URLs නම් ගොඩක් තියෙනවා.
ඔව්. chat room එකේ ප්‍රශ්න වලට යනවද නැත්නම් අදට හලලා දානවද මොකද කරන් තියෙන්නේ? දැනට අපි විනාඩි 41ක් මම තනියෙන් ඇදලා තියෙනවා. මොකද කරන්න කියලා තමයි කල්පනා කරන්නේ. බුද්ධිගත් මගේ එනවලු. කොයි හරියට දන්නේ නැහැ නේද? ඔව් බුද්ධිගම හිතන ඔෆිස්
එකේ චින්තන කාලින්ග මේ WordPress install කරන එකේයි මේ blogger වලයි වෙනස මොකද්ද කියලා මේ තාක්ෂණික වශයෙන්.
මෙහෙමයි සාමාන්‍ය බ්ලොග් ගන්න පවත්වාගෙන යන්නේ තිල්න ඇත්තටම වෙනසක් නැහැ නේද ওই දෙකේ කොයික පාවිච්චි කරත් කියන්නේ ගොඩක් වෙලා බ්ලොග් මේ wordpress.com එක පාවිච්චි කරන එක යාට ලේසි වෙයි තමන් එකක් ඉන්ස්ටෝල් කරගෙන ඒකට මේන්ටේන් කරන් ඉන්න දඟලනට නේද
ඔව් නැත්තම් බ්ලොග් පාවිච්චි කරන Gmail මේ Google account එකම ලොග් කරන්න පුළුවන් නිසා
තමන්ට ඩොමේන් එක දාගන්න ඔක්කොම පොළ හැබැයි ඔය දැන් සිංගල් බ්ලොග් අර බ්ලොග් කියවනේ වගේ සින්ඩිකේටර් එකක් හදනවා නම් තමන්ට හොස්ටින් එකක් ඕනේ නේද?
අනික මේ තමන්ගේ බ්ලොග් එකක් වුණත් කාලින්ග මේ themes මාරු කරනේවා, plugins තමන්ට ඕනේවා දානේවා wordpress.com එකේ කරන්න බෑ. මොකද ඒගොල්ලන්ගේ restrictions තියෙනවා. තමන්ගේ domain එකක් දාන්නත් මං හිතන්නේ කීයක් හරි ගෙවන්න ඕනේ.
ඔය සල්ලි ගෙවන්න ඕනේ.
ඒක ඒ service ගන්න සල්ලි ගන්න ඕනේ. නැත්නම් ඉතින් හැබැයි wordpress.org එකෙන් download කරලා ඔයාලට wordpress install කරන්න ගියොත් එහෙම ඉතින් වෙනම server එකක් අවශ්‍ය වෙනවා.
ඔව් හැබැයි මෙතෙන්දී අර බුද්ධි තිල්න මේ bandwidth ප්‍රශ්න
ඒවා මොකොත් ගැන වරි වෙන්න දෙයක්
නැහැ. වරි වෙන්න දෙයක් නැහැ. සර්වර් ඩවුන් නේද? සර්වර් එක නැති වෙයිද? ඒ වගේ දේවල් නේද? එතකොට ඊට පස්සේ Gmail අහන අපෙන් ඇම්ප් වලින් සවුන්ඩ් රීජෙනරේට් කරනවා නේද කියලා. ඇත්තටම මේ ඩිජිටල් කියලා කියන්නේ කවදක්වත් ඇනලොග් තිබ්බ සද්දයක් තිල්න ඩිජිටල් වලදී 100%ක් ගන්න බෑ. මොකද අහලා තියෙ ඩිජිටල් MP3 එකක් ගත්තත් අපිට කියන 128 kbps 44 kHz වගේ කියලා
limit
ඇතුලේ. ඒ කියන්නේ ඇත්තටම 44 kHz කියලා කියන්නේ තිල්න තප්පරයකට 44 kHz වාර ගන්න ඒක sample ගන්නවා. sample ගන්නවා කියලා කියන්නේ තිල්න 16 bit කියලා කිව්වොත් ඒ කියන්නේ frequency එක උඩ සිට යට දැන් ඕ දන්නවනේ frequency එකක් කියලා කියන්නේ
wave
එකක් වගේ උඩ යට යනවනේ. ඕක වෙන් වෙන්නේ උඩ ඉන යටට අපි ඉරිගහුවොත් නම් 16කට තමයි බෙදෙන්නේ තිල්න. 16කට බෙදිලා ඒ 16 කොතනද තියෙන්නේ කියන එක විතරයි ගන්නෙ.
ඔව්.
ඒක ඒ වගේ ගන්නවා තප්පරයට අර 44000 ගාන. ඔය අතරේදී එතකොට හැමතිස්සම් කොච්චර ගත්තත් අර curve එක තිල්න අපිට smooth ගන්න බෑනේ.
ඔව්.
ඒ CD එකක් කියලා කියන්නේ ඇත්තටම 44.1 kHz 16 bit තමයි CD එකක් කියලා කියන්නේ.
චතුර බයින කාලින්ක මගේ මයික් එකේ මේ සද්ද වැඩි කියලා.
ආ තිල්ලගේ හරි මේ කොහොම හරි කමන්නේ මේ කන් දෙකන මොන හරි වුණා නම් එච්චරයි. එතකොට දැන් තිල්න දැන් අලුතෙන් කියන 96 කිලෝ 96 samples ගන්නවා දින 96000 times. ඉතින් ඕවාගේ මේ තමයි ගොඩක් වෙලාවට මේ සද්දවල අර කොච්චර කරලා ඩිජිටලින් ගත්ත තමයි. ඉතින් අර 16 bits කියන එක දැන් 24 තියෙනවා 96 තියෙනවා. ඉතින් ඔයගේ 128 තියෙනවා. ඉතින් වැඩි වෙලා තියෙනවා. ඉතින් කොච්චර කරා නමුත් ඩිජිටල් වලින් අර අයින් කරපු දෙයක් දැන් MP3 වගේ කොම්ප්‍රස් කරනකොට අයින් කරපු දෙයක් තිල්න මොන විදිහ කරත් ඒක ආපහු ඒ සිස්ටම් පුරවන්න අමාරු. මොන සිස්ටම් එක එන්හැන්ස් කරනවා ගියා අරව මෙහෙම කරනවා ගියා ඒ වුණ සැබෑ සද්දයක් නෙමෙයි අපේ කනට කොච්චර කරත් දැනෙන්නේ. දැන් උදාහරණයක් ගත්තොත් ඇත්තටම ඉක්වලයිසර් එකක් වුණත් හරියට පාවිච්චි කරේ නැත්නම් තිල්න ඒ සද්දේ විකෘති වීමක් වෙන්නේ. කියන අවශ්‍ය නැති ඒවා වැඩි වෙනවා අවශ්‍ය වඩු වෙනවා. අපේ කරන්නේ කොහොමද බේස් ටික උට්ට දැම්මා මිඩ් ටික ඇටර දැම්මා ට්‍රිබල් ටික උට්ට දැම්මනේ.
ඔව්.
ඒ වුණාට ඇත්තටම සද්දයක් අහනවා කියලා කියන්නේ ඒ හැම ඉන්ස්ට්‍රුමන්ට් එකක්ම මේ විදියට කනට ඇහෙන්න ඕනේ කියන එක මිසක් එක ඉන්ස්ට්‍රුමන්ට් එකක් වැඩියෙන් ඇසිය යුතුද එක ඉන්ස්ට්‍රුමන්ට් එකක් අඩුවෙන් ඇසිය යුතුද කියලා සෙට් කරන එක නෙමෙයි අතන. දැන් අපේ සංගීත සම්දර්ශන වලට ගියත් ගොඩක් වෙලාවට පිස්සු ඇදෙන්නේ ඩුඩුඩු ගාන එක චිස් 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 ගාන එක කියන කම මොකද්ද කියන්නේ කියලා හෙන්නේ නැහැ ගොඩක් වෙලාවට. මොකද ඒ කටහඬ වැඩි කරන්න එපා කියලා නේද සම්දි සින්දු කියන එක කෙනා කියන්නේ. මොකද ඌගේ අර ගොරක කටහඬ තේරෙන්නේ නැහැ ඉඳා
ඉෆෙක්ට් දාන්න බැර නිසා.
මගෙත් මයින් මයික් යනවා දින හිටු. ඉතින් කොහොම හරි ඔය ඔඩියෝ ෆයිල් ගැන කතා කරොත් නම් ගොඩක් වෙලාවට ඕනේ පටිගත කිරීමේ කරනකොට ඇහිච්ච සද්දෙම තමයි තිල්ල අපි ආපහු අහන්න ඕනේ. හැබැයි ඔය පටිගත කරන ලොකු ප්‍රශ්න තියෙනවා. දැන් බෑන්ඩ් එකක් ගහනකොට ගොඩක් වෙලාවට ඔය ලයිව් රෙකෝඩින් එකක් කරන්නේ මේ බෑන්ඩ් එකේ හැම එකේම වෙන් කරනවා තිල්න
වෙනම කාමරවල.
ඒ කාමරවල දැන් ඩ්‍රම් සෙට් එක වෙනම දානවා. එතකොට බේස් গিටාර් ගහන වෙනම গিටාර් ගහන වෙනම වෝකල්ස් වෙනම එහෙම තියලා තමයි රෙකෝඩ් කරන්නේ. එතකොට රෙකෝඩ් කරන අයගේ රෙකෝඩින් රූම් එකක් තියෙනවා තිල්න. ඔය රෙකෝඩින් රූම් එකේ ස්පීකර්ස් හයි කරලා තියෙන ක්‍රමයක් තියෙනවා. ඒ කියන්නේ ඇන්ගල් එකක් සහ ඒකේ ආන්සර්ක ගාන සහ එයා ඉන්න තැන එයාගේ කනට ඇහෙන විදිහ තමයි එයා මේ ටික මික්ස් කරන්නේ තිල්න.
සවුන්ඩ් ඉන්ජිනේ.
එයාගේ පළවෙනියෙන්ම ඔකට බලපාන එක තමයි මෙයා කොච්චර විදිහකට තමයි මේක මික්ස් කරන්නේ කියලා. එතකොට මේ රූම් එකේ අර ගොඩක් වෙලාට ගොඩක් අය දන්නේ නැති දෙයක් තමයි තිල්න මේ රූම් එකුස්ටික් කියලා තියෙනවා. රූම් එකුස්ටික් කියලා කියන්නේ අපි සද්දයක් ජෙනරේට් කරාම මේක බිත්තිවල වැදිලා ආපහු වෙනවා. ඒවා කොච්චර විදිහට ඒ රිෆ්ලෙක්ට් වෙනවාද දැන්. මොකද එයාගේ රූම් ගොඩක් වෙලාට මේ අර දැකලා තියෙන නන් එකොයික් චේම්බර්ස් කියලා හදනවා. නන් එකොයික් කියලා කියන්නේ තිල්න බිත්තියකට සවුන්ඩ් වේව් එකක් වැදුනොත් ඒක ආයේ රිෆ්ලෙක්ට් කරන්නේ
නැහැ.
ඔව්. ඒ විදිහට තමයි දැකලා ස්ටුඩියෝ වල එහෙම බිත්තියට ස්පංජ් කැලි වගේ හයි කරලා තියෙන
මොකද
උල්ලුල් දින. ඒ කියන්නේ සවුන්ඩ් රිෆ්ලෙක්ට් වුණාට අර එක පැත්තක රිෆ්ලෙක්ට් නොවේ ඒක ඩිෆියුස් වෙලා යනවා දාන්නේ. ඉතින් ඔය වගේ කළා තමයි රෙකෝඩ් කරන්නේ. එතකොට දැන් අපි ඇත්තටම ඕක දැන් ගෙදර ගෙනල්ලා අහනකොට අපි ස්පීකර් ටික ගොඩක් වෙලාට මම දැකලා තියෙනවා 5.1 සිස්ටම් එකක් තිබ්බා. ස්පීකර් ටික ඔක්කොම ඉස්සරෙන් තියෙනවා
පොලිමර තියෙනවා.
එතකොට අරයා මික්ස් කරනකොට අපි එකට කවදක්වත් එන්නේ නැහැ. අපි ස්පීකර් වලට ආනකොට සින්දුවක් අහන කවදක්වත් අපි ස්පීකර් දෙකේ මැද්දට වෙලා සින්දුවක් අහන්නේ නැහෙනේ කවුරු. කොහෙන් හරි බෆල් දෙක දීලා සද්දෙන් දාලා ඔගේ වටේ ගිහිල්ලා නේ අහන්නේ. එතකොටත් ගොඩක් වෙලාට අර බිත්ති වල වැදිලා ඒ සමහර තැන් වල ස්පීකර්ස් දැන් ගොඩක් වෙලා බිත්ති මුළු වල ස්පීකර් තිබ්බහම තියෙන බේස් වැඩි වෙනවා. ඉතින් ඒක නිසා ස්පීකර් ප්ලේස්මන්ට් කියලා තියෙනවා. එතකොට රූම් එක මොන වගේද, බඩු කොච්චරක් තියෙනවද, තමන් ඉන්න තැන,
අර බිග් බැං සීරිය එකේ මේ ෂෙල්ඩන් ඉන්න,
ඔව් අර ෂෙල්ඩන් වගේ හූහූ කීගේ හොඳම තැන හොයන්න ඕනේ. ඉතින් ඔයගේ ගොඩක් මේ දේවල් තියෙනවා මේ ඔඩියෝ වලට ගියාම. ඉතින් ඕවා ගොඩක් අය දන්නෙත් නෑ, දැන් ඕවා ගැන හිතන්නෙත් නෑ. දැන් මම වුණත් දැන් අපිට උනත් ඒක කරන්න බැහැදිනේ. يعني එච්චර වියදම් කරන මේකට වෙනම රූම් එකක් හදලා මේකට වෙනම හයික සමහරලාට තියෙනවා තිල්න මේ ස්පීකර් එකක් අඟල් දෙකක් එහෙට මෙහෙට කරාම සද්දේ ගොඩක් වෙනස් වෙන දේ විදිහට. ඉතින් ඒ වෙලා ඕ ඔක්කොම කළා. ඔය රෙකෝඩින් එක කරනකොට තියෙන තව එකක් තියෙනවා, මේ අර ෆිල් වෙලා නැහැනේ. දැන් අපි හෝල් එකකට ගිහිල්ලා හරි කන්සර්ට් හෝල් එකකට හරි ගිහිල්ලා අහුවත් එහෙම පියානෝ එකක් ගහනකොට එන ෆ්‍රීකවෙන්සි රේන්ජ් ටික රෙස්පොන්සස් ටික අපිට කවදක්වත් තියෙන ස්පීකර් එකෙන් රිප්‍රඩියුස් කරන්න බෑ. සමහර ඒවා DB ගන්න ගත්තොත් එහෙම වොට් 1000ක් විතර මේ නිකන් පියානෝ එකක් ගහනකොට. ඉතින් වොට් 1000ක ඒ කියන්නේ වොට් 1000ක වගේ එකක් අපිට කවදක්වත් ගන්න බෑ. අනික අපේ දැන් අලුතෙන් තමයි මේ ස්පීක් එෆිෂන්සි එක ওই 96 dB විතර එලා තියෙන්නේ. ඒ කියන්නේ අපි වොට් එකක් දුන්නොත් ඒකට එෆිෂන්සි එක 96 වගේ. ඒ වගේ ස්පීක් එෆිෂන්සි අඩුයි. එතකොට තව ඔය දැකලා තිය බෆල් එකක් ගත්තා, බෆල් එකේ එක එක සයිස් ස්පීකර් තියෙනවා. 3 වේ කියයි 4 වේ කියයි. මේක ඇත්තටම වෙන්නේ තිල්න ස්පීකර් එකක් කියලා කියන්නේ අර විද්‍යුත් තරංගකින් ස්පීකර් එකේ කෝණ එක ඉස්සරහට පස්සට යනකොට තමයි සද්ද එන්නේ. නමුත් ස්පීකර් එකට අර ෆ්‍රීකවෙන්සි, ඒ කියන්නේ බේස් සද්ද, එතකොට කටහඬවල්, ට්‍රිබල් වගේ එනකොට ඕ වගේ මැද හරිය තමයි තියෙන අර ට්‍රිබල් සද්ද වලට හෙල්ලෙන්නේ.
ඔව්.
අගට අර අන්තිම ගොන් හරිය තමයි බේස් සද්ද වලට එන්නේ.
ඔව්.
හැබැයි ස්පීකර් එක ලොකු වෙන්න වෙන්නේ බේස් සද්ද වලට වැඩියෙන් එනවා, ට්‍රිබල් සද්ද වලට අඩුවෙන් එනවා. අනිත් එක තමයි මේ ෆ්‍රීකවෙන්සි ගොඩක්ම ස්පීකර් එකට අහම මේ කොයිල් එක හිට මෙට හිට වෙන මේක ඇත්තටම මෙකනිකල් දෙයක්නේ. අර සමහර ෆ්‍රීකවෙන්සිස් අර හරියට වෙන්නේ වැඩ කරන්නේ.
ඔව්.
ඒක කට්ටල යනවා. ඉතින් මේකට තමයි කරලා තියෙන්නේ මේ ක්‍රොස් ඕවර් කියලා. ඔය බෆල් ඇතුලේ තියෙන ස්පීක් ඇම්ප් එකෙන් එන ෆ්‍රීකවෙන්සි තුනකට ගන්නවා. 3 වේ කියලා කිව්වොත් දැන් බේස් සද්ද එකකට කඩලා මිඩ්, ඒ කියන්නේ මැද සද්ද එකකට කඩලා ට්‍රිබල් කියන්නේ උඩට කඩනවා. එතකොට අර පොඩ්ඩක් එක එක ෆ්‍රීකවෙන්සි වලට වෙන හානිය අඩු වෙනවා. ඉතින් මේවා බෙදෙන්න තව තවත් හොඳ වෙනවා. දැන් බේස් අඩු වෙනකොට කට්ටිය කරේ සබ්වූෆර් දැම්ම. සබ්වූෆර් එකක් කියලා කියන්නේ ලෝම ෆ්‍රීකවෙන්සි වෙනම ගන්න. ඒ වගේ කරලා ඉතින් ඕ වගේ ලොකු ලොකු සෙල්ලම් කරලා තමයි ගත්තේ. ඉතින් ඕ ඔක්කොමත් කරාට පස්සේ ප්‍රශ්නේ ආපු ලොකුම ප්‍රශ්නේ තමයි මේ අපේට තියෙන ඉන්පුට් සෝස් එක කොච්චර හොඳ සෝස් එකක්ද කියලා. දැනට තියෙන හොඳම සෝස් එක කියලා ගන්නේ CD නේ තිල්ල. CD ගත්තතර මම කලින් කිව්වාගේ 44 තමයි මේ
ලිමිට්
එක. ඒ කියන්නේ සෑම්පල් කරන්නේ 16 bits තමයි වෙනසක් තියෙන්නේ. ඉතින් ඕක කියලා කිව්වම ඕක ඇත්තටම මේ මට නම් තේරෙන්නේ නැහැ ළඟ තියන්නත් බෑ. ඒකට හරියන තමයි දැන් ඔය ෆ්ලැග් කියලා හැම lossless encoding කියලා එන්නේ. lossless කියලා කියන්නේ කවදක්වත් audio signal එක කිසිම දෙයක් අර MP3 වගේ අයින් කරන්නේ
නැහැ.
ඒ විදිහටම තියාගෙන ඉන්නවා. ඒ වුණාට ඒකත් compression එකක් තමයි දැන් ඔය Blu-ray වල එහෙම ඉන්නේ lossless. ඒ වුණාට
MP3 එක සාමාන්‍යයෙන් කාලින් කියන්නේ MP3 සාමාන්‍ය සින්දුවක සයිස් එකයි ඒක සයිස් එක කොච්චර
lossless එකක් සාමාන්‍යයෙන් ඒ මේ මෙගාබයිට් 250ක් විතර වෙන lossless ෆයිල් එකක් තිල්න
එක සින්දුව
ෆ්ලැග් එකක් ඕ 100කට තියෙන ඒවාත් තියෙනවා. ඒ කියන්නේ සින්දුවේ දිග එමගේ බලසවන මෙගාබයිට් 4 විතර ගන්න 200ක් විතර වෙනවා. නමුත් දැන් ඕක ඒව සාමාන්‍යයෙන් 9600 කියලා තමයි තියෙන්නේ. 96 samples ගන්නවා. 24 bit තමයි මේ ඒ කියන්නේ ඇත්තටම කිව්වොත් bits ගන්න 20 16 24 වෙලා
තියෙනවා. 24කට කඩලා තියෙනවා.
කඩලා තියෙනවා. ඒත් ඉතින් මදි තමයි කියන්නේ ගොඩක් අය දැන් ඕක මේ 96128 ඒ කියන්නේ 128 එක සීසයට 1000 වැඩි කළා එන ගානට sample ගන්න තප්පරයකට.
ඔව්.
උඩට ඒ කියන්නේ එක wave එකක් ඒගොල්ලෝ කපනවා. අර එක තප්පරයකදී ඒක 128කින් වෙනසකට තමයි පෙන්වන්නේ. ඉතින් ගොඩක් වෙලාට අර ඔඩියෝ ෆයිල් කියන මේ තේන එක ඔඩියෝ ෆයිල් කියන හැමදෙසම කියන දේ තමයි මේ ඇනලොග් තාමත් හොඳයි කියන එක.
වයිනල්ස් එහෙම.
ඔව් ඒ කියන්නේ මේ රෙකෝඩ් එකක තියෙන. එතකොට තියෙන අර වේව් ෆෝම් එක කොතෙන්දවත් අපි වෙනසක්කට ලක් කරලා නැහැ. ඒ කියන්නේ රෙකෝඩින් එකේදී අපි වේව් ෆෝම් එක අපි හැමෝම දාලා තියෙන ඒ වේව් ෆෝම් එකම තමයි එලියට ගන්නෙ. ඒ තියෙන අර වෝම් ගති එහෙම නැහැ කියලා. දැන් උගල දැනගත්තා ඔය ට්‍රාන්සිස්ටර් ගත්තත් ඔය ඇම්ප්ලිෆයර් ගත්තත් අපිට තියෙනවා ක්ලාස් A, ක්ලාස් AB, ක්ලාස් D. ඒ ක්ලාස් A කියලා කියන්නේ තිල්න ඇත්තටම මුළු වේව් ෆෝම් එක. ඒ කියන්නේ උඩින් ඉඳන් දන පැත්තේ ඉඳන් ඍණ පැත්තට යනකම්ම එකම ට්‍රාන්සිස්ටර් සෙට් එකකින් තමයි ඒක කරන්නේ. එතකොට ඍණ වුණා කියලා කවදක්වත් වෙන ට්‍රාන්සිස්ටර් සෙට් එකකට ස්විච් වීමක් වෙන්නේ නැහැ. AB කියලා කියන්නේ තිල්න ඒ කියන්නේ ප්ලස් පැත්ත වැඩ වේව් එකක් අඩු වැඩි එන වේව් එක ජෙනරේට් කරන එක ට්‍රාන්ස්ලේටර් සෙට් එක. ඊට පස්සේ මයිනස් පැත්ත කරන්නේ වෙන ට්‍රාන්ස්ලේටර් සෙට් එක. එතකොට පුෂ් පුල් වගේ එකක් මේකේ තියෙනවා. එතකොට වෙන්නේ අර උඩ ට්‍රාන්ස්ලේටර් සෙට් එකෙන් ඇවිල්ලා ඊළඟට මැද 0 වෙන තැන එනවනේ. එතන ඉඳන් මයිනස් පැත්තට යනවා මේ ස්විචින් ඩිලේ එකක් තියෙනවා. ඒ කියන්නේ මේ ට්‍රාන්ස්ලේටර් සෙට් එකේ න අර ට්‍රාන්ස්ලේටර් වලට මාරු වෙන. ඉතින් ඕවාගේ ඒවට ක්ලාස් A ඇම්ප්ලිෆයර්ස් තමයි පාවිච්චි කරන්න කියලා තියෙන්නේ. නමුත් අපිට ක්ලාස් A ඇම්ප්ලිෆයර් එකක් ගන්න තරම් වත් කවන්න දින්න අපිත් ගොඩක් වෙලාට ඔය ට්‍රාන්ස්ලේටර් ඇම්පර් එහෙම නැත්නම් IC එකක් දාලා ඇදුවොත් අනිවාර්යෙන් ක්ලාස් B හරි ක්ලාස් AB හරි තමයි ඇම්ප්ලිෆයර්ස් පාවිච්චි කරන්නේ. ඉතින් ඔව ඔක්කොම කළා හදාගෙන ආවත් එහම අපි කතා කරොත් කෝටියක් විතර යනවා. ඉතින් කරන්න ඕන ඔය ටික කරගෙන ඉන්නේ. ඉතින් ඒක නිසා හොඳම වැඩේ තමයි මම පුද්ගලිකව කියන්නේ කාට හරි හොඳටම සද්ද අහන්න පුළන්න මේ ඩිජිටල් කියන ගෑවිච්ච නැති. ඒ කියන්නේ ඩිජිටල් වොලියුම් කන්ට්‍රෝලර් එකක් අත් එහෙම නැත්නම් ඩිජිටල් සවුන්ඩ් ඉෆෙක්ට් එකක් අත් මුකුත් නැති පරණ ඇනලොග් ඇම්ප් එකක් ගන්න කියලා.
ඔව්.
ඒ කියන්නේ මුකුත්ම නැති අර වොලියුම් කන්ට්‍රෝලර් එකක් විතර කරකවන තියෙන ඇම්ප් එකක් ගත්තා නම් හොඳ ස්පීකර්ස් දෙකක් ගත්තා නම් ගොඩක් වෙලාවට CD ප්ලේයර් එකක් හයි කරගත්තොත් ලොකු වෙනසක් දැන තේරෙයි. යාට දැන් බටුණත් මගේ ඔය ගෙදර තියෙන මේ Yamaha මේ ඩිජිටල් ඇම්ප් එකෙන් මම කවදක සින්දු අහන්නේ
නැහැ.
මගේ තියෙන පරණ ඇනලොග් ඇම්ප් එක මම ඒකෙන් තමයි සින්දුවන්නේ. ඔය ෆිල්ම් බලන වෙලාවට තමයි අරක පාවිච්චි කරන්නේ. මොකද ඔය 5.1 අර මේ ඔක්කොම කේල් මල්ටි ගෝනේ හින්දා.
ඔව්.
නැත්නම් සින්දුවනවා නම් අර වගේ ගත්තා එහෙම අහන්න ඕන. නැත්නම් ඉතින් අර සබ්වූෆරයක් ගත්තත් හරියට තිල්න. ඔය තියෙන්නේ දැන් ඔය 5.1 වගේ සබ්
තියෙන
ක්‍රියේටිව් වගේ සබ් එකක් ගත්තා නම් ඒවත් ඇනලොග් ගින්දා කිසි ප්‍රශ්නයක් එන්නේ නැහැ. මම හිතන්නේ සවුන්ඩ් එපා වෙන්නේ නැද කටි. සින්දු වලත් එපා කියලා හිතනවා දැන්.
නෑ හරින්ද්‍ර කියලා තිබ්බා මම දැක්ක මේ කාටද වන්ද Gmail එකට මද කොහෙද මේ Mafia 2 එයා ඩවුන්ලෝඩ් කරයි කියලා. මෝ Mafia 2 මේ ගොඩක් හොඳ ගේමයක්. ග්‍රැෆික්ස් එහෙම හොඳයි, සිටි එකේ ඩීටේල්ස් හොඳයි, මේ ගේම් එක සෑහෙන හොඳ රසවල තියෙනවා. හැබැයි ඉතින් කැම්ප් මේ මිෂන්ස් ටික නම් ඉක්මනටම ඉවර වෙනවා. පොඩි මිෂන්ස් ටිකක් තියෙන්නේ. ඒක නිසා ඒගොල්ලෝ තව හදලා තියෙනවා මේ එක්ස්පැන්ෂන්ස් කියලා කියන කාලින්ග මේ ගේම් එක ආවට පස්සේ රිලීස් කරන ඒවා. ඒවෙත් තව මිෂන්ස් ටිකක් ඇවිත් තියෙනවා. ඒවත් මේ හරින්ද්‍ර ඩවුන්ලෝඩ් කරලා බලන්න. එකක් තියෙනවා Jimmy's Vendetta කියලා එකක්. ඒකෙත් මිෂන් සෑහෙන තියෙනවා. ඒත් එක්කම තව මේ ළඟදී තව එකක් ආවා Joe's Adventure කියලා. ඒ දෙකම ඉන්ස්ටෝල් කරන් තියෙන Mafia ඉන්ස්ටෝල් කරාට පස්සේ ඒක උඩින් මේ ඒ දෙකත් ඉන්ස්ටෝල් කරලා බලන්න. එතකොට තව ගේ මිෂන්ස් ටිකක් එනවා. නැත්තම් අරකේ නම් මිෂන්ස් 15ක් 16ක් වගේ තමයි තියෙන්නේ. ඉක්මනටම ඉවර වෙනවා. මේ ගේම් එකේ සෑහෙන ග්‍රැෆික්ස් එහෙම හොඳයි, සිටි එකේ ඩීටේල්ස් හොඳයි. ඒත් මිෂන්ස් අඩුයි කියලා තමයි ප්‍රශ්න.
වාව් වල මොකද අලුතෙන් අප්ඩේට්ස් ආවේ නැද්ද කියලා මට ආරංචියක් ආවා. මේ වාව් වල ඒගොල්ලෝ තනිකර වෙනස්කමක් කරගෙන යනවා කියලා මුළු වර්ල්ඩ් එකම. ඔව්
වෙනස්කමක් කරා ගාලින්ග මේ දැන් ගිය මාසේ වගේ ආවේ මේ කැටක්ලිසම් කියලා. ඒක අලුත් එක්ස්පැන්ෂන් එකක් ආවා. ඒක තමයි දැන් මේ දවස්වල කට්ටිය ප්ලේ කරන්නේ ගොඩක්ම. මේ මම හිතන්නේ ඒක තමයි දැනට වැඩියෙන්ම මේ සෙල් කරපු එක්ස්පැන්ෂන් එක මේ මෙච්චර කාලෙකට මේ කැටක්ලිසම් කියලා අලුතෙන් ආපු එක.
ඔව් අශයෙන් අහන අපේ chat room එකේ කොහොමද මේ Windows 7 වල Ubuntu ඒ කියන්නේ virtual box දාලා Ubuntu run කරන්න කියලා. මම හිතන්නේ මගේ blog එකේ සරලවක කියලා දිනවා මම හිතන්නේ. අපි ආසෙන්ට link එකක් දෙමු නේද? ඊට පස්සේ අපි අහනවා මේ මින්නුවන් chat room එකේ HSTP internet network එක share කරන්න බැරිද කියලා. ඇත්තටම පුළුවන්. Windows නම් machine එකේ තියෙන එකේ තියෙන internet connection sharing කියලා. අර අදාළ ඩයලප් එක ඇත්තටම මේ ඔර software එකක් දාලා ඔක ඩයල් කරාට ගොඩක් වෙලට ඩයලප් කනෙක්ෂන් එකක් තමයි හැදෙන්නේ. Windows වල අර internet connection sharing වලට ගිහලා share කරන්න කියලා මොන connection එකද internet connect වෙන්නේ කියලා කිව්වම මේ ඩයලප් එක select කරා නම් හරි LAN එකේ ඉන්න අයනිත් අයට يعني ඊට පස්සේ ethernet පැත්තෙන් ඉන්න අයට හරි ඔයගේ wireless network එකේ ඉන්න අයට හරි internet share කරගන්න පුළුවන්. ඊට පස්සේ තාමත් අහනවා මේ sample rate කියලා කියන්නේ මොකද්ද කියලා. මම මුලිනුත් කිව්වා දැන් තප්පරයක් ඇතුළත එක වේව් ෆෝම් එකක් කීපා ඒ කියන්නේ ඒ තප්පරයක ඇතුළත දෙන වේව් ෆෝම් එක කීපාරක් අවුඩා උදාහරණයක් ගත්තොත් දැන් වේව් ෆෝම් එක පාංගෙඩියක් කියලා ගත්තොත් පාංගෙඩිය තප්පරයක් කියලා කියන පාංගෙඩිය දිග සාම්පල් එකක් කියලා කියන්නේ මේ පාංගෙඩිය පෙති කීයකට කපනවාද කියලා. අපි නම් පෙති 1000කට කැපුවොත් එහෙම මේක දැන් උදාහරණයක් ගත්තොත් CD වල තියෙන 44.1 ඒ කියන්නේ 44100කට කපනවායි පාංගෙඩිය. එතකොට ඒක වැඩි වෙන වැඩි වෙන වැඩි වෙන හොඳ තමයි මේ පාංගෙඩිය අර අපි එකට 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 එක තිබ්බාම අර මැද්දේ හැලිච්ච අර ඔය දැන් කොච්චර ගත්තත් එහෙම කොච්චර මිලිසෙකන්ඩ්යක් හරි ඩ්‍රොප් වෙනවනේ. ඔය මිලිසෙකන්ඩ් අතර තියෙන වෙනස තියෙන එක ගන්න තමයි වැඩි වෙන තරමට හොඳයි කියලා කියන්නේ සාම්පල් රේට් එක. අද කට්ටියගෙන ටෙක් කතා රොක්ස්ලු වල්පල් නැති ටෙක් කතා ගන්න. වල්පල් ඉදින් මන් තනින් නේදුණා ඉදින් මට තමයි වල්පල් ගියා ගන්න නේද. ඊට පස්සේ තව කවුද ප්‍රශ්න තියෙනවා? ද චැට් රූම් එකට ෆුල් චාන්ස් එක දීලා තියෙන්නේ. හැබැයි ඔය HSDP ෂෙයාරින් කොහොමද මේ දැන් යුනිටි එකේ තියෙනවා HSDP වයර්ලස් රවුටර්ස්. ඒ කියන්නේ මොඩම් එක කෙලින්ම රවුටර් එකට ගහලා ඒක Wi-Fi විදියට ඔක්කොමත් එක්ක ඉන්ටර්නෙට් ෂෙයාර් කරන්න. මට මතක විදියට රුපියල් 13000ක් විතර වෙන්නේ. ඒ වගේ එකක් ගන්නත් පුළුවන් ඕන. අද දින අපි පැයකටත් කිට්ටන හැබැයි බුද්ධිගණ නැනවා කියලා කියවනේ. බුද්ධිගට එල තනියෙන් එපිසෝඩ් එකක් කරන්න කියව. නියමයිනේ. එහෙනම් අද නවත්වනවාද මොකද කරන්න තිල්න?
හොනේ 10යි කාලේ.
ඔව් එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක් කිව්වා. සුබ සතියක්. අන්තිමට කියන්නම් මම කාලිංග.
මම තිල්න.
එහෙනම් ලබන සතියෙත් සිකුරාදා මේ වෙලාවටම හමු වෙමු. හැමෝටම එහෙනම් සුබ සතියක්. Run around, stretched out, pull out gauges. 'Cause every time you let the animal out cages, it's dangerous to people who look like strangers. But now we got a new era of gangsters, hustlers, and youngsters living amongst us. Looking at us now, calling us busters. Can't help but reminisce back when it was us. Nigga, we started this gangster shit. And it's the motherfucking thanks I get. It's funny how time flies. I'm just having fun, just watching it fly by. Watch everywhere that I go. Ain't the same as before. People I used to know just don't know me no more. But everywhere that I go, I got people I know. You got people they know. So I suggest you lay low. Take me as I am. Take.